සම්මා සම්බුදු සරණයි. සැමට සුබ දිනක් ප්‍රාර්ථනා කර සිටිනවා. ඉතින් ඔබ හැම දන්නා පරිදි අදත් අප රැස් සිටින්නේ අපගේ සතිපදා පවත්වන ධර්ම සම්මන්ත්‍රණයේ තවත් හමුවකටයි. අද මීට කලින් දැනුම් දුන් පරිදි ධර්ම සම්මන්ත්‍රණය තුළින් අප දේශනය ධර්ම දේශනයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. මෙම ධර්ම දේශනය පවත්වන දේශකයන්න් වහන්සේ පූජ්‍ය ආචාර්ය මඩවල පුන්නජී මාහිමිපාණන් වහන්සේ. ඉතින් පුන්නජී මාහිමිපාණන් වහන්සේ අපිට අමුත්තෙක් නෙමෙයි. උන්වහන්සේ ඊට මාස ගණනාවකට පෙර අපේ ධර්ම සම්මන්ත්‍රණය තුළින් දේශන මාලාවක් පටන් ගත්තා. අද අපි සූදානම් සිටින්නේ එම දේශන මාලාවේ 8 වෙනි දේශනේ නැත්නම් අවසාන දේශනයට සවන් දීමටයි. ඉතින් මම මීට වැඩි කාලයක් ගන්න නැතුව උන්වහන්සේට ඉතාමත්ම ගෞරවාන්විතව නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා. උන්වහන්සේගේ අගනා ධර්ම දේශනයට සවන් දීමට අපට අවස්ථාවක් සලසා දෙන ලෙස අවසරයි ස්වාමීන් වහන්ස.
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අද අපි කතාපිලේ අවසාන කතාවයි. මේ කතාපිලේ අපි සාකච්ඡා කළේ චතුරාරි සත්‍ය ගැන. චතුරාරි සත්‍ය කියන එක අමුතුවෙන් කියන දෙයක් නෙමෙයි. දුකත්, දුකට හේතුවත්, දුක නැතිවීමත්, දුක නැතිවීමට මාර්ගයත් අපි පැහැදිලි කළා. මුලින් දුක කියන්නේ මොකද්ද කියන එක, ඊළඟට දුකට හේතුව මොකද්ද කියන එක, දුක නැතිවීම මොකද්ද කියන එක, දුක නැතිවීමට මාර්ගය ගැනත් ඊසරේ අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ පැහැදිලි කළා. අද විශේෂයෙන් ඒකේ අවසානයේ හැටියට මම කතා කරන්නේ මේ විපස්සනා භාවනා කියන්නේ මොකද්ද කියන එක. අපි නිතර අහන්න ලැබෙන එක තමයි මේ විපස්සනා භාවනා. අපි භාවනා කියනකොට භාවනා ಜಾති දෙකක් කියවෙනවා, සමත භාවනාව, විපස්සනා භාවනාව. අපේ බුදුරජාණන් වහන්සේගේ මාර්ගයේ හැටියට කියවෙන තුනක් වෙනවා, සීල, සමාධි, ප්‍රඥා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියන එකයි සීල, සමාධි, ප්‍රඥා කියන එකයි එකමයි. නමුත් මේ දෙවිධයකට මේ එකම මාර්ගය කියලා තියෙනවා. දැන් ඒ සීල, සමාධි, ප්‍රඥා කියනකොට සීලයෙන් තමයි පටන් ගන්න. සීලයේ කියලා කිව්වේ අපේ ක්‍රියාව පාලනය කිරීම. ඒ කියන්නේ අපට තරහ ගියත් තරහෙන් නරක වචන කියන්නේ නැහැ. ඒ වගේම තරහෙන් ගහගන්න, මරන්න, ඒ වගේ ක්‍රියා කරන්න යන්නේ නැහැ. ඒක අපේ ක්‍රියාව පාලනය කරනවා. ඊළඟට සමාධිය කියලා කියන්නේ ඒ තරහ විහිං කියනවා නම් ඒ තරහ නැති කරන හැටි දැන ගැනීම. ඒක තමයි සමත භාවනාව. සමත භාවනාවෙන් කරන්නේ අර හිත ඇවිස්සීම සාන්ත තත්වයකට ගේන එක. හිත ඇවිස්සලා තියෙනවා නම් ඒ සාන්ත තත්වයකට ගේන්න කරන භාවනාව තමයි සමත භාවනාව. නමුත් බුදුරජාණන් වහන්සේ කියලා තියෙන හැටියට දැන් ධම්මපදයේ පළවෙනි ගාථාවෙම කියනවා මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිතා මනෝමයා මනසාචේ පදුත්තේන භාසතිවා කරෝතිවා තතෝ නම් දුක්ඛමංගි මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝ නම් සුඛමං වේති. මේ කියන්නේ අර අපේ හිතවිල්ල, හිතවිල්ල කියන්නේ මනසෙන් කරන ක්‍රියාව, ඒ චිත්තයෙන් කරන ක්‍රියාව නෙවෙයි. දැන් මං ඉස්සරලා කියලා දීලා කියනවා චිත්තය කියන එකයි මනස කියන එකයි දෙකක් කියලා. ඒ මනසෙන් තමයි අපි අදහස් මවන්නේ. ඒ අදහස් මවන අදහස අනුව තමයි අපට තරහ එන්නේ, නැත්නම් බයක් එන්නේ, එහෙම නැත්නම් ශෝකයක් එන්නේ, එහෙම නැත්නම් ආසාවක් එන්නේ. ඒ හැම දෙයක්ම වෙන්නේ අර මනසේ කරන ක්‍රියාව අනුව. ඒක අද නවීන මනෝවිද්‍යාවෙත් තේරුම් ගත්ත කාරණයක්. දැන් අපි ඒ මනස මේ ක්‍රියා කරන ක්‍රමේ අනුව තමයි අපේ චිත්තේ ක්‍රියා කරන්නේ. ඒ නිසා මනස වෙනස් කිරීමයි කරන්න තියෙන්නේ. ඒ මනස වෙනස් කරන ක්‍රමය තමයි විපස්සනා භාවනාවෙන් කරන්නේ. අන්න ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන. නමුත් ඒ මනස ක්‍රියා කරන ක්‍රමේ වෙනස් කිරීම සමත භාවනාවෙන් චිත්තේ සාන්ත තත්වයකට ගේන්නේ නැතුව කරන්න බෑ. අන්න ඒකයි. එතකොට ඒ විදිහට ඒ මනස වෙනස් කරන ක්‍රමේ මොකද්ද කියන එක තමයි අපි තීරණ කරන්න ඕනේ. අපි ගියතරේ භාවනාව ගැන සම්මා වායාම කියන එක තීරණ කළා. සම්මා වායාම කියනකොට සතර සම්මා ප්‍රධාන කියලා හතරක් තියෙනවා. ඒ හතර සංවර, පහාන, භාවනා, අනුරක්කන. ඒ සංවර පහාන කියන එක අපි කියවා සංවර කීවේ හිතට නරක හිතිවිලි එන්න නොදී වැළැක්වීම. නරක හිතිවිලි කීවේ පංච නීවරණ. එහෙම නැත්නම් ලෝභ දෝෂ මෝහ කියලා කිව්වත් වරදක් නැහැ. නමුත් ඊට වැඩිය විස්තර ඇතුව කියවෙන එකක් තමයි පංච නීවරණ කියලා පහත් වෙන කාමච්ඡන්ද, ව්‍යාපාද, හීන මිද්ද, උද්ධච්ච, කුක්ෂ, විචිකිච්ඡ. එතකොට ඒවා නැතිකරන්ද ඉස්සරලා කරන්නේ මේ ඉන්ද්‍රිය සංවරය. ඒ ඉන්ද්‍රිය සංවරය කරන්නේ මොකද? ඒ ඉන්ද්‍රිය මාර්ගයෙන් තමයි අපිට මේ නරක හිති ඇති වෙන්නේ. කියන්නේ ඇහින් දකින්න දෙයක් දැකලා තමයි ආසාවක් හරි අකමැත්තක් හරි ඇති වෙන්නේ. ඒ වගේම කනෙන් අහපු සද්දයක් නිසා ආසාවක් එන්න පුළුවන්. එහෙම නැත්නම් නාහයට දැනෙන ගඳ සුවඳ නිසා ආසාවල් අකමැති ඇති වෙන්න පුළුවන්. දිවට දැනෙන රස නිසා, එහෙම නැත්නම් ශරීරයට දැනෙන ස්පර්ශයක් නිසා. ඒ නිසා තමයි මේ ඉන්ද්‍රිය සංවරය කරන්නේ. ඒ නරක හිතිවිලි හිතට එන්න නොදී වැළැක්වීමට. එතකොට ඒ ඉන්ද්‍රිය සංවරය කරලා ඊළඟට නරක හිතිවිල්ලක් එන්න තියෙන එකම මාර්ගය තමයි මතකින් එන දේ. ඒ ඊයේ දැකපු දෙයක් මතක් වෙලා, පෙරේදා දැකපු දෙයක් මතක් වෙලා, එහෙම නැත්නම් මාසෙකට ඉස්සෙල්ලා දැකපු දෙයක් වෙන්නත් පුළුවන්. අවුරුද්දකට ඉස්සෙල්ලා දැකපු දෙයක් වෙන්නත් කොහොම හරි මතක නිසා තමයි හිත නරක් වෙන්න පුළුවන්. එතකොට ඒ මතකින් හිත ගැලවීම තමයි දෙවනි එක ප්‍රහාණ කියන එක. ඒ ප්‍රහාණයෙන් ඒ මතකෙන් එන නරක සිතිවිලි හිතෙන් අහක් කිරීම. ඒ කියන්නේ හිතේ පැවැත්විලා තියෙනවා නම් නරක හිතිවිල්ලත් ඒක හිතෙන් අහක් කරනවා කියන්නේ ඒකමයි. එහෙම කියන්නේ පැවැත්වෙන්නේ කොහොමද? මතකයේ පැවැත්වීමෙන් තමයි ඒක පැවැත්වෙන්නේ. ඒ නිසා ඒ මතකෙන් තියෙන දෙයක් හිතෙන් අහක් කිරීමයි ප්‍රහාණය කියලා කියන්නේ. අපි මේවා විස්තර කරලා කීවා, තවසරයක් විස්තර කරන්න අවශ්‍ය නැහැ. දැන් ඒ විදිහට හිත ඒ දෙක සංවරයයි ප්‍රහාණයයි කිරීම තමයි සමත භාවනාව කියන්නේ. ඒ දෙකෙන් තමයි හිත පිරිසිදු වෙන්නේ. එතකොට එහෙම හිත පිරිසිදු වුණාම හිත සමාධියට යන්න පුළුවන්. ඒක හරියට හිත පිරිසිදු කරගත්තොත් මේ කෙලින්ම පළවෙනි ධ්‍යානයට යන්න පුළුවන්. ඒ මොකද පංච නීවරණ හිතෙන් අහක් වුණාම ධ්‍යානාංග පහළ වෙනවා. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන ධ්‍යානාංග පහළ වෙනවා. එතකොට මේ ධ්‍යානාංග පහළ වුණාම පළවෙනි ධ්‍යානෙ තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා ඒ හිත පිරිසුදු වීම කිරීම තමයි සමත භාවනාව. ඊළඟට විපස්සනා භාවනාව කියන්නේ ඊළඟට කරන සෑල්. ඒක තමයි සති, ධම්මවිච, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන කෑල්. ඒකයි විශේෂයෙන්ම අපි තේරුම් ගන්න ඕනේ. සමත භාවනාව කියන්නේ හිත පිරිසිදු කිරීම. විපස්සනා භාවනාව කියන්නේ හොඳ හිතවිලි වගා කිරීම. ඒ හොඳ හිතවිලි කියලා කිව්වේ මොනවටද? සප්ත බොජ්ජංග. ඒ සප්ත බොජ්ජංග වැඩිම තමයි විපස්සනා භාවනාව. එතකොට ඒ සප්ත බොජ්ජංගේ පළවෙනිම බොජ්ජංගේ තමයි සති. සතිපට්ඨානය කියන්නේ ඒ පළවෙනි බොජ්ජංගය. ඒ පළවෙනි බොජ්ජංග දියුණු කිරීමෙන් තමයි කෙලින්ම නිවනට ඇවින්නේ. ඒ නිසා තමයි ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ කියලා කිව්වේ. ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ කියන්නේ එකම මාර්ගය කියන එක නෙමෙයි. ඒක වැරදි. එකම මාර්ගය කියලා කියනවා නම් ඒක සම්පූර්ණ වැරදි පරිවර්තනයක්. එකම මාර්ගය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන හත්වෙනි එක තමයි සති කියන්නේ, සම්මා සති. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුල් පියවරවල් තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම. ඊට ඊළඟට තමයි සම්මා සතිය. එතකොට අරවා ඉස්සරලා තියෙන ඒවා කරන්නේ නැතුව එක පාටම සම්මා සතියකට බැස්සොත් ඒක වැරදි. ඒක මං උපමා කිරුවා මේ ගෝල්ෆ් ගහනකොට. ගෝල්ෆ් කියලා මේ සෙල්ලමක් තියෙනවානේ, මේ පින්නතුන් දන්නවා ඇති. ඒ ගෝල්ෆ් කියන්නේ අර එක හිලකට බෝලයක් දාන්න තියෙන. නමුත් මේ බෝලේ දාන්න පටන් ගන්න බොහොම ඈත ඉඳලා. ඉස්සරලා බෝලේ ඒ පැත්තට ගහන්න ඕන. ඒක ගිහින් වැටුනහම ඒ වැටිච්ච තැනින් ආයතරයක් ගහන්න ඕන. ඒකත් ගිහින් තව තැනක වැටෙනවා. ඉතින් තවත්තරයක් ගහන්න එහෙම එහෙම ගිහින් අන්තිමටම අර හිල හිට්ටු වෙලා ගහන පාර තමයි කෙලීම හිලට යන්නේ. අන්න ඒ වාගේ තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුල් දේවල් වල කරලා අර අවසානයේදී තමයි කෙලීම නිවනට යන්න ගහන පාර. ඒක තමයි සතිපට්ඨානය කියන්නේ. ඒ ඒ ඒ ඒ වාගේ තමයි. ඒක තමයි ඒකායන අයම් වික්ඛවේ මග්ගෝ කිවේ. එකම තැනට කෙලීම යන පාර කියන එකයි ඒකායන ඒක අයන එකක් කරා යන කියන එකයි ඒක අයන කියන්නේ. එකම පරමාර්ථයක් කරා කෙලීම යන කියන එකයි ඒක අයන. එනිසා මේක එකම මාර්ගය නෙමෙයි, හරියටම කෙලින්ම අරමුණ කරා යන මාර්ගය කියන එකයි. ඒක තමයි සතිපට්ඨාන. එතකොට මේ සතිපට්ඨාන ගැන පටන් ගන්නවා, ඔය ආනාපාන සතියෙන් පටන් ගන්නවා. ඒ ආනාපාන සතියෙන් ඒක එතනත් විශේෂ කාරණයක් අපි දැනගත යුතු දෙයක් තියෙනවා. ඒක අද හුඟක් දෙනෙක් ඔය කවුද මේ අටුවාචාර්යෝ වරද්දලා තියෙන තැන. ඒ මොකද්ද, උජුං කායං පනිදාය කියලා කියනවා. පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා. අන්න එතන තමයි, ඒක තමයි අටුවාචාර්යා වරද්දලා තියෙන්නේ. පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා කියන එක අටුවාචාර්යා කීවේ. පරිමුඛ කිව්වේ මුඛ කිව්වේ කට කියවා, පරිමුඛ කිව්වේ කට වටේට කියවා, කට වටේට කිව්වේ උඩුතොල කියවා, උඩුතොල කිව්වේ නාසිකාග්‍රය කියවා, නාසිකාග්‍රය කිව්වේ හුස්ම නාහෙ හැප්පෙන හැටි බලා ඉඳීම. අටුවාචාර්ය කරපු වැරද්ද. එහෙම කියලා හැම කෙනෙක්ම අද ආනාපාන සති කරනවා කියලා කියන්නේ හුස්ම දිහා බලාගෙන ඉන්න ඕන, හුස්ම නාසිකාග්‍රය හැප්පෙන හැටි දිහා බලාගෙන ඉන්න ඕන කියලා. එක අරමුණක හිත පිහිටවීමක් කියලා ඔන්න ඔහොම කියන. නමුත් ඒක නෙමෙයි මේ මේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ කියපු කාරණේ පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා. පරිමුඛ මුඛ කීවේ කටට නෙමෙයි, මුඛ කීවේ මූණ කියන එකට. මූණ දැන් අපේ තව වචන තියෙනවා ප්‍රමුඛස්ථානේ, අභිමුඛ, අන්න එහෙම වචන තියෙනවානේ. ඒ ප්‍රමුඛ කියන්නේ මොකද්ද? මිනිස්සු කීප දෙනෙක් පීලියට හිටියොත් පළවෙනියට ඉන්න එක නා ඉන්නේ ප්‍රමුඛස්ථානේ. ඒ ප්‍රමුඛ කීවේ එතන පළවෙනි මූණ තියෙන තැන ප්‍රමුඛ. දැන් අභිමුඛ කියන්නේ, අභිමුඛ කියන්නේ මූණෙන් මූණ බලාගෙන ඉන්න එක. අභිමුඛ අන්න ඒ විදිහට එතනත් මුඛ කීවේ මූණට. මම මැලේසියාවේදී මේ බණ කියනකොට මේ විදිහේ මේ මුඛ කියන්නේ මූණ කියනකොට ඒ අය කියන්න පටන් ගත්තා අපේ භාෂාවේ මේ මුඛ කියන්නේ මූණට. අන්න ඒ මොකද මේ ඔය සංස්කෘත වචන හුඟක් ඒ භාෂාවට මුල් වෙලා තියෙනවා. ඉතින් සංස්කෘතයෙන් මුඛ කියන්නේ මූණට. ඉතින් මේ අවස්ථාවේදී මෙතන මුඛ කියන්නේ කට කරපු නිසා තමයි මේ අර වෙන තාලකට යන්නේ තේරුම්. ඉතින් කොහොම වුණත් දැන් මෙතන පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා කියේ පරි කීවේ අවට කියන්නේ. මූණ අවට කියන්නේ මේ වටේට තියෙන දේවල් කියන එකයි. ඒ කියන්නේ මේ හිත යොමු කරලා තියෙනවා ඇහෙන් දකින දේවල් වලට, කණෙන් ඇහෙන දේවල් වලට, නාහෙන් දැනෙන දේවල් වලට, දිවෙන් දැයින රසවලට ශරීරයට දැයින ස්පර්ශවලට මේවට හිත යොමු කරලා තියෙනවා නම් සාමාන්‍ය පුද්ගලයාගේ හිත යොමු වෙන්නේ ඒවට තමයි. ඇහින් දකින දේවල්, කනෙන් ඇහෙන ඒවයි, නාහයට දැයින දේවල්, දිවට දැයින දේවල්, ශරීරයට දැයින ඒ එහෙම යොමු වෙච්ච හිත එතනින් ගලවලා ගන්න පරිමුඛං සති ඒ උපට්ඨපෙත්වා කියන්නේ එතනින් ගලවලා අරගෙන ඇතුළට උපදීව ඇතුළ තපෙත්වා කියන සීතෝන ඒ පිටට යොමු වෙලා තියෙන සීය ඇතුළට යොමු කිරීම කියන එකයි. ඇතුළ කියන්නේ කොහාටද? ඒක තමයි කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියලා කියන්නේ. ඒ ඇතුළට යොමු කිරීම. මේ ඇතුළට යොමු කිරීම කියලා කියන්නේ අපි දැන් උත්සාහ කරන්නේ අපේ ආසාව එන්ද නොදී වැළැක්වීමත්, ආසාව හොඳ මේ පිරිසිදු කිරීම, හිත පිරිසිදු කිරීම. ඒ හිත පිරිසිදු කරන්න නම් අපි ඉස්සරලා කිරුවේ ඉන්ද්‍රිය සංවරය. ඒ ඉන්ද්‍රිය සංවරයෙන් කිරුවේ අර පිටට යොමු වෙලා තියෙන සිහිය ඒ පිටින් අහකට ගැනීම. ඒකයි ඉන්ද්‍රිය සංවරය. ඒ වාගේම මතකට යොමු වෙලා තියෙන සිහිය මතකින් ගලවලා ගැනීම. ඒකයි ප්‍රහාණය. දැන් එහෙම ගලවලා අරගෙන දැන් ඇතුළට යොමු කරනවා. ඇතුළට යොමු කරනවා කියන්නේ කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. එතකොට ඒ ඇතුළට යොමු කිරීමේ මොනවාද අපි දකින්නේ? දැන් අර පිටට යොමු කරපුවාමනේ ආසාව ඇති වෙන්නේ, අකමැත්ත ඇති වෙන්නේ. ඇතුළට යොමු කරපුවාම ඒ ආසාව දිහයි මේ බලන්නේ. එතකොට යම් දෙයක් දිහා නෙමෙයි දැන් බලන්නේ, හිතේ ඇති වෙච්ච ආසාව නැත්තම් අකමැත්ත දිහයි දැන් බලන්නේ. ඒ ඇතුලේ දකින්න ආසාව හරි අකමැත්ත හරි කොහොමද දකින්නේ? ඉස්සෙල්ලා මේ ආසාව නිසා ශරීරයේ වෙනස් වීමක් වුණා. දැන් ආසා කරන දෙයක් දැකපුවාම අපි උදාහරණයකට ගමු. මේ තරුණයෙක් පාරේ යනකොට ලස්සන ගැන් ළමෙක් දැක්ක. එතකොට මොකක්ද වුනේ මේ පුරුෂයාට? ශරීරයේ වෙනස් වීමක් වුණා. ආන්නේ ශරීර වෙනස් වීම දැකීම තමයි කාය අනුපස්සනාව. එතකොට ශරීරයට යම් කිසි සනීපයක් හරි අසනීපයක් හරි දැනුණා. ඒක දැකීම තමයි වේදනානුපස්සනාව. එතකොට මේ චිත්තයේ වෙනස් වීමක් දැනුණා. චිත්තයට ආසාවක් ඇති වුණා. අන්න ඒක දැකීම තමයි ඒ කාමච්ඡන්දේ දැකීම. ඒක දැකීම තමයි චිත්තානුපස්සනාව කියන්නේ. ඊළඟට මනසේ අදහසක් ඇති වුණා. ආ මේ ලස්සන ගෑනු ළමයි. අන්න ඒ අදහස දැකීම තමයි ධම්මානුපස්සනාව. මම ඉස්සෙල්ලා කියලා තියෙනවා ධම්ම කීවේ හිතේ මේ මනසේ ඇති වෙන අදහස්. මනස කියන්නේ කල්පනා කරන තැන. ඒ මොළයේ මොළෙන් කල්පනා කරන්නේ, ඒ මොළෙන් කල්පනා කරලා ඇතිවෙච්ච අදහස තමයි මනස. ඒ මනස ඇතිවෙච්ච අදහස අනුව තමයි මේ ආසාව ඇති වුනේ. ඒ ලස්සන මේ දැන් ළමයි කියලා දැකීම තමයි අර ආසාව ඇතිවීමට පටන් ගන්න තැන. ඒක දැකීම තමයි මේ ධම්මානුපස්සනා. අනේක මුගත දෙනෙක් ඔය කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුවයි සතිපට්ඨාන කරන්න පටන් ගන්න. මේක විශේෂ කාරණයක්. එතකොට මේ සති කියන වචනේ කෙරේ කියවෙන්නේ අර පිටට යොමු වෙච්ච සිහිය ඇතුළට යොමු කරුවා කියන එකයි සති කියන්නේ. මම ඒකයි ඉංග්‍රීසියෙන් මුගක් දෙනෙක් ඔය පරණ මේ පරිවර්තනයක් අල්ලගෙන යන්නේ මයින්ඩ්ෆුල්නස් කියලා. මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ මයින්ඩ් කියන්නේ හිත, හිත ෆුල්නස් කියන්නේ පිළිලා. මේ අපි දැන් මේ හිත පුරවන්න නෙමෙයි හදන්නේ. හිත පුළුවන් තරම් මේ ඇතුලේ තියෙනව නැති කිරීමයි මේ කරන්න හදන්නේ. හිත හිස් කරන්නේ. එතකොට ඒක ඉංග්‍රීසියෙන් කියනවා නම් මයින්ඩ් එම්ටිනස් කියලා කියන්නේ මයින්ඩ් ෆුල්නස් නෙමෙයි. ඉතින් බලන්න බට් නියම මේ තේරුම් මොකද්ද කියලා බැලුවොත් මේ මේකට මම ඉංග්‍රීසියෙන් කියනවා ඉන්ට්‍රෝවර්ෂන් ඔෆ් එටෙන්ෂන්. සති කියන්නේ එටෙන්ෂන් කියන එක. ඒ කියන්නේ මේ අරමුණකට හිත යොමු කිරීම තමයි සති. අපි සිහිය කියලා කියන්නේ සිහියෙන් ඉන්නවා කියන්නේ අපි හිත යොමු කරලා කියනවා යම් කිසි දෙයකට. අසිහියෙන් ඉන්නවා කියන්නේ හිත යොමු කරලා නැහැ. එතකොට මේ සිහියෙන් මෙතන සිහිය ඇතුළට යොමු කරනවා. පිටට යොමු කරන්නේ නැතුව සිහිය ඇතුළට යොමු කරනවා. එතකොට මේ විදිහට අපි හිත ඇතුළට යොමු කරලා තියෙනවා නම් ඒක තමයි සතිපට්ඨාන. සතිපට්ඨාන කියන්නේ සති උපට්ඨාන. උපට්ඨාන කියන්නේ ඇතුළට යොමු කිරීම. සිහිය ඇතුළට යොමු කිරීම. ඒ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කිව්වෙත් ඒකයි. එතකොට මේ විදිහට අපි ඇතුළට හිත යොමු කරලා තමයි ආනාපාන සතිය පටන් ගන්න. සතෝ රස්ස සති, සතෝ පස්ස සති. සිහියෙන් හුස්ම ඇතුළට ගන්නවා, සිහියෙන් හුස්ම පිට කරනවා. දැන් ඒ විදිහට අපි මේ විශේෂයෙන්ම සතිපට්ඨාන කියන එක තේරුම් ගත්තොත් අපේ අර හිතේ තියෙන තත්ත්වය, ඒ හිත කියලා අපි කිව්වේ මේ ආසාවල්, තරහවල්, බාය, ශෝක කියන ඒවා, චිත්තා වේග කියන ඒවා, චිත්තේ තියෙන ඒ චිත්තා වේග කියන්නේ චිත්තය ඇවිස්සීම. අපි චිත්තය තියෙන එකට තමයි මේ ඉංග්‍රීසි භාෂාවෙන් මූඩ් කියනවා. තවත් වචන තියෙනවා ටෙම්පර්මන්ට් කියන්න පුළුවන්, disposition කියලා කියන්න පුළුවන්. ඒවා මේ ඉංග්‍රීසි වචන. නමුත් විශේෂයෙන්ම සාමාන්‍ය වචන තමයි mood කියන්නේ. එතකොට මේ mood කියන එක තමයි චිත්තය කියන්නේ. එතකොට චිත්තය කියන්නේ යම් කිසි දෙයක් නෙමෙයි. මේ ශරීරයේ තියෙන යම් කිසි ස්වභාවයක්. ඒ කියන්නේ ආසාවක් ආපුහම මේ ශරීරයේ මේ යම් යම් කොට වල ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. ඒ වගේම තරහක් එනකොටත් ශරීරය ඇතුලේ තියෙන යම් යම් කොටස් වල ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. ඒ එහෙම තත්වයක් තමයි මේ චිත්තය කියන්නේ. යම් කිසි දෙයක් නෙමෙයි. ඒ වගේ මේ ක්‍රියාකාරීත්වය ගැන එතන අපි චිත්තය කියනකොට කියන්නේ. එතකොට ශාන්ත තත්වයේ කියන්නේ සාමාන්‍ය සෞඛ්‍ය වෙලාවේ ශරීරයේ සෞඛ්‍ය ඇතුව වැඩ කිරීම තමයි. දැන් අද ස්ට්‍රෙස් මැනේජ්මන්ට් කියන ඉංග්‍රීසි භාෂාවෙන් කියනකොට අපි අර ශරීරයේ ක්‍රියාකාරීත්වය වෙනස් වීම නරකට හැරීම ගැනයි ඒ කතා කරන්නේ. එතකොට ඒ ශරීර වෙනස් වීම හොඳ දෙයක් නෙමෙයි. ඒ අවස්ථාවේ මේවට කියන්නේ හදිසි අවස්ථාව කියලා. ඒ හදිසි අවස්ථාවක් වල කරන ක්‍රියා ක්‍රමය සෞඛ්‍යයට එච්චර හොඳ නෑ. ඒ හදිසි අවස්ථාව දිගටම පැවතුනොත් ශරීරයට හොඳ නෑ. ඒ අපේ ලංකාවට ඔය හදිසි මිසි දාලා නිතරම තියෙනවා නම් මේ සාමාන්‍ය හොඳට ක්‍රියාත්මක වෙන්නේ නෑ මුළු රටම. ඉතින් ඒ නිසා ඒ වාගේ අපි දන්නවා එහෙම වෙච්ච අපිට වෙලා තිබුණ නිසා. ඉතින් මේ ඒ වාගේ මේ ශරීරයට ඒ හදිසි අවස්ථාවෙන්ම මේ ඉඳ ගියොත් ශරීරයේ සෞඛ්‍ය නැත්නම්. ඉතින් ඒ වාගේ අපි මේ ආසාවල් තරහවල් නැති කිරීමයි අපි උත්සාහ කරන්නේ. ඒ නැති කිරීමට අර ආසාවක් එනකොට අපි ඉස්සල්ලා කියව මේ ආසාවක් හරි අකමැත්තක් හරි එනකොට ඒක අපි කරන දෙයක් නෙවෙයි අපිට වෙන දෙයක්. ඒ කියන්නේ යම්කිසි හේතු නිසයි මේවා වෙන්නේ. අර මේ අපි හිතලා කරන එකක් නෙවෙයි. දැන් තරහ යනවා කියන එක ආමන්දෙන් තරහ ගන්න ඕන කියලා කරන එකක් නෙවෙයි. ඒ වගේම ආසාවක් එනකොට ආමන් දැන් ආසා කරන්න ඕන කියලා එහෙම හිතෙන් මේ කල්පනා කරලා කරන එකක් නෙවෙයි. ඒක ඉබේට වෙනවා. අපිට නවත්ත ගන්නද බැ. තරහ આવොත් ඒක නවත්ත ගන්නද තමයි. ආසාවක් ආවොත් ඒක නවත්ත ගන්නද තමයි. බයක් ආවොත් ඒක නවත්ත ගන්නද තමයි. නමුත් මේක නවත්තන ක්‍රමයක් තියෙනවා. මේක දැක්කොත් මොකද්ද මේ වෙන්නේ කියලා. ඒ මොකද්ද මේ වෙන්නේ කියන එක දැක්කමක් නැති නිසායි මේක ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ සතිපට්ඨානෙන් මේක දිහා බලනවා. ඒ බලාපුවාම අපි ඒක දකිනවා. ඒ දැකීමෙන් අරක නවතිනවා. ඒ මොකද මේ අසිහියෙන් තමයි මේක එන්න පුළුවන්. ඒ කියන්නේ මේකට සිහි යොමු කරලා තියනවා නම් ඒක එන්න බෑ. එහෙමත් එකක් තියෙනවා. ඒ නිසා මේ සිහියෙන් ඒ අසිහියෙන් ඉඳීම තමයි අවිද්‍යාව කියන එකේ තීරණය. හා දැන් ඔය හුඟක් දෙනෙක් අවිද්‍යාව කියන්නේ මේ චතුරාර්ය සත්‍ය දන්නේ නැතිකම හරි ඒ විදිහ මොකවත් දන්නේ නැතිකම කියන අර්ථයක් ඒකට දානවා. ඒක නෙමෙයි. අවිද්‍යාව කියන්නේ මේ අසීහියෙන් තමයි මෙව වෙන්නේ. අපි නොදැනුවත්ව වෙන්නේ. ඒ නොදැනුවත්කම කියන එක තමයි අවිද්‍යාව කියන්නේ. විද්‍යාව කියන්නේ දැනුවත් වීම. මේක හරියට දැනුවත්ව කෙරෙනවා නම් අරක දැනුවත්ව කෙරෙන්න බෑ. ඒක නවතින. මේ කාරණේ අද මනෝවිද්‍යාඥයෝ තේරුම් අරගෙන තියෙනවා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මනෝවිද්‍යාඥයා තමයි ඒක තේරුම් ගත්තේ. making the unconscious conscious. ඒ අවිද්‍යාව කියන්නේ හරි විදිහකින් unconscious කියන එක. ඒ විද්‍යාව කියන්නේ conscious කියන එක. ඒතන ඒ ඉංග්‍රීසි වචන. නමුත් මේ සිංහලෙන් කියනවා නම් මේ සිහියෙන් ඉඳීම තමයි විද්‍යාව කියන්නේ. අසිහියෙන් ඉඳීම තමයි අවිද්‍යාව කියන්නේ. ඒ අසිහියෙන් තමයි මේ තරහ යන්නේ, ආසා යන්නේ, තණ්හාව ඇති වෙන්නේ අසිහිය. එතකොට ඒ තණ්හාව කියන එක තමයි මේ ආසාවල් තරහවල් කියන්නේ. එතකොට මේක ගැන ඒ සිහියෙන් ඉන්නවා කියන එක සම්පූර්ණ සිහියෙන් ඉඳීම තමයි පටිච්ච සමුප්පාදයේ දැකීම. ඒ පටිච්ච සමුප්පාදයේ හරි පිළිවෙලට දකිනවා නම් අපි දකිනවා කියන එකයි මේ දන්නවා කියන එකයි දෙක. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයේ මොකද්ද කියලා අවිද්‍යාපච්ච සංඛාර සංඛාර පච්ච විඥාන කීකේව කටපාඩම් කරගන්න පුළුවන්. ඒව කටපාඩම් කර ගැනීම නෙවෙයි. මෙතන දකින්න ඕනේ අපේ ශරීරයේ ඇතුලේ මේවා ඇති වෙන්නේ කොහොමද කියන එක අපි දකින්න ඕනේ. ඒ දැකීම තමයි පටිච්ච සමුප්පාදයේ දැකීම කියලා කියන්නේ. එතකොට ඒ පටිච්ච සමුප්පාදයේ හරි පිළිවෙලට දකින්න නම් අවිද්‍යාව නැතුව යනවා. එතකොට දැන් අපේ මේ විපස්සනා භාවනාවෙන් විශේෂයෙන් කරන්නේ මේ ඒව වෙන හැටි දැකීම. ඒ කියන්නේ පටිච්චසමුප්පාදේ දැකීම තමයි. ඒ පටිච්චසමුප්පාදේ හරියට දැක්කේ නැත්නම් විපස්සනා භාවනාව හරියට කෙරුණේ නැහැ. එතකොට දැන් අපි මේ විදිහ සතිපට්ඨානේ කරනකොට ඒ සතිපට්ඨානේ කිරීමෙන් තමයි අපි ඒ පටිච්චසමුප්පාදේ නැත්නම් අර මේ ක්‍රියාව කියන ආසාව කියන ක්‍රියාව ඇතිවෙන්න ඇති දැකීම. ඒක දැකීම තමයි ධම්ම විචය කියලා කියන්නේ. එතකොට සති ළඟට තින්නේ ධම්ම විචය. සතියෙන් කරන්නේ ඇතුළට හිත යොමු කිරීම. ධම්ම විචය කියන්නේ ඒ ඇතුලේ කෙරෙන දේ හරි පිළිවෙලට දැකීම. අන්න ඒකයි ධම්ම විචය. ඒ විදිහේ හරි පිළිවෙලට මේක දකිනකොට මොකද වෙන්නේ? විරිය. විරිය කියන එකේ තේරුම මොකද්ද කියන එක බලාගන්න. අපි ඉස්සෙල්ල මේ කරපු එක සම්මා වායාම. සම්මා වායාම කියන්නේ අපි ව්‍යායාමයක් කරනවා කියන්නේ. ඉංග්‍රීසියෙන් එක්සර්සයිස් කරනවා කියන්නේ. එතන මෙතන මෙන්ටල් එක්සර්සයිස්. ඒ මානසික ව්‍යායාමයක්. ඒ මානසික ව්‍යායාමයේ අපි කෙරුවේ ඒ ව්‍යායාම කරපුවාම මොකද වෙන්නේ? සත්‍යයක් ඇති වෙනවා. ඒ අපේ ශරීරයේ ශාරීරික ව්‍යායාම කරනකොට ශරීරයට සත්‍යයක් ඇති වෙනවා. ඒ වාගේ මානසික ව්‍යායාම කරනකොට මනසට සත්‍යයක් ඇති වෙනවා. මොකද්ද මෙතන උනේ? ධම්ම විචය කියන ඒ මේ පිළිවෙල දැකපුවාම මොකද්ද උනේ? හිත පිරිසුදු වුණා. ඒ හිත පිරිසුදු වුණා කියන්නේ දැන් අපි මෙතන මනස තමයි චිත්තේ නවත්තන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ මනස වෙනස් කිරීමෙන් තමයි චිත්තේ වෙනස් වෙන්නේ. ඒ නිසා මනසට සත්‍යයක් ඇති වුණා චිත්තේ නවත්තන්න. චිත්තේ කියන්නේ අර චිත්තාවේග ඇවිස්සීම, හිතේ ඇවිස්සීම නවත්තන්න පුළුවන් වුණා මනසට. ඒ කොහොමද මනස නැවැත්තුවේ? ඇතුළ දිහා බැලීමේ. ඒ ඇතුළ දිහා බැලුවේ මනසෙන්. මනසෙන් තමයි ඒ ඇතුළ දිහා බැලුවේ. මනස කිව්වේ මොලේ කල්පනා කිරීම. ඒ මොලේ කල්පනා කිරීමෙන් තමයි මේක දිහා බැලුවේ. එතකොට මනසට ශක්තිය ආවෙත. අන්න ඒ මනසට ශක්තිය එහෙම තමයි විරිය කියන වචනේ තේරුම. ඒ මනසට ශක්තිය විරිය ආපුහම හිත පිරිසුදු වුණා. හිත පිරිසුදු වෙනකොට මොකද වෙන්නේ? ධානාංග පහළ වෙනවා. හරි. පංච නීවරණ හිතෙන් අහක් වෙනකොට, හිත පිරිසුදු වෙනකොට ධානාංග පහළ වෙනවානේ. ඒ ධානාංග පහළ වෙනකොට පළවෙනි ධානාංගේ තමයි ප්‍රීති කියන්නේ. ඒ ප්‍රීති මනස කායම් පස්සම්පති ගීවා. ඒ කියන්නේ ප්‍රීතිය මේ මනසට ඇති වෙනකොට මා ශරීරයේ තියෙන මාංශ පේශි බුරුල් වෙනවා. මොකද මාංශ පේශි තද වෙන්නේ මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා තියෙන ඒවා තියෙනකොට ඒ පංච නීවරණ තියෙනකොට තමයි මාංශ පේශි තද වෙන්නේ. දැන් මාංශ පේශි බුරුල් වෙනවා. මනසට ප්‍රීතිය ඇති වෙනකොට ශරීරය බුරුල් වෙනවා. ඒකයි ප්‍රීති මනස කායම් පස්සම්පති කියන්නේ. එතකොට ඒ පස්සම්බයං කියපු එකම තමයි පස්සද්දි කියන්නේ. පස්සම්බයං කියන්නේ ක්‍රියාපදේ. පස්සද්ධි කියන්නේ නාමපදේ. ඒ නිසා එකම දේ තමයි. ඒ කියන්නේ මේ ශරීරය රිලැක්ස් වෙනවා. රිලැක්ස් වීම තමයි පස්සද්ධි කියන්නේ. එතකොට පස්සද්ධ කායෝ සුඛං වේදියති. ඒ ශරීරය රිලැක්ස් වෙනකොට, එහෙම නැත්නම් බුරුල් වෙනකොට ශරීරයට හොඳ සනීපයක් දැනෙනවා. ඒ සුඛ කීවේ ශරීරයට දැනෙන සනීපේ, ප්‍රීති කීවේ මනසට ඇතිවෙන සතුට. ආන් එකයි අපි තීරුම් ගන්න. මනසට ඇතිවෙන සතුට තමයි ප්‍රීතිය, ශරීරයට දැනෙන පහසුව තමයි සුඛ කියලා කියන්නේ. එතකොට ධානාංග, විතක්ක විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියලා පහ තියෙනවානේ. ඒ ඒකාග්‍රතාව තමයි ඊළඟට කියන්නේ හිත ශරීරය දුර්වල වෙනකොට හිත නිශ්චල තත්වයට පැමිණෙන. ඒ නිශ්චල තත්වයට පැමිණීම තමයි සමාධිය කියන්නේ. චිත්ත ඒකාග්‍රතාව. ඒකාග්‍රතාව කියන එක වර්ධනේ තේරුම් ගන්න එක අරමුණකට හිත පිහිටවීම කියලා. නමුත් ඒක වැරදි. එක අරමුණක හිත පිහිටවීම නෙමෙයි නිශ්චල වීම. හිතේ නිශ්චලතාවය, ශාන්ත තත්වය තමයි ඒකාග්‍රතාව කියන්නේ. එළවෙන්නේ නැතුව ඒක හරියට අපි පානක් පත්තු කෙරුවොත් සුළඟ තියෙනවා නම් නිතරම පාන එහාට මෙහාට හෙලවෙනවා. නමුත් සුළඟ නැතුව තියෙනවා නම් හෙලීම එක තියෙනවා විනිදැල්ල හෙලවෙන්නේ නැතුව. ආන්නේ ඒ වගේ හිතේ හෙලවෙන්නේ නැතිකම තමයි ඒකාග්‍රතා කියන්නේ. ඒක අග්ග, එක අගක් තියෙන්නේ. දැන් අර විනිදැල්ල හෙලවෙනකොට අග එහාට යනවා මෙහාට යනවා, එක අගක් නෙවෙයි තියෙන්නේ. හෙලවෙන්නේ නැතුව තියෙනකොට එකම අගයි තියෙන්නේ. අන්න ඒකයි ඒකාග්‍රතාව කියලා කියන්නේ. එතකොට ඒ නිශ්චල තත්ත්වෙ, හිතේ නිශ්චල තත්ත්වෙට තමයි ඒකාග්‍රතාව කියලා කියන්නේ. එක අරමුණක හිත පිහිටවීම කියන එක නෙමෙයි. එතකොට මේ විදිහට අපි හිත ඒ වාගේ තත්ත්වයකට ගත්තාම තමයි ධානයට සම්බන්ධුනා කියලා කියන්නේ. ඒකට තමයි සමාධිය කියන්නේ. එතකොට එතන පීති, පස්සද්ධි, සමාධි. එතකොට සමාධි කීවේ පළවෙනි ධානයට සංවර්ධනා කියන එක සමාධිය කියන්නේ. නමුත් එතනින් එහාට දෙවෙනි ධානයට යනවා, තුන්වෙනි ධානයට යනවා, හතරවෙනි ධානයට යනවා. දැන් අපි තේරුම් ගන්න ඕනේ හතරවෙනි ධානය එතන ගියාම තමයි දැන් හතරවෙනි ධානයට යන එක අපි තේරුම් ගන්න ඕනේ. දැන් පළවෙනි ධානයේ විතක්ක විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා. විතක්ක විචාර කියන්නේ මං කිව්වා මේ අද අටුවාචාර්ය තේරුම් කරන්නේ මේ විතක්ක විචාර කියන්නේ, විතක්ක කියන්නේ අරමුණට හිත යොමු කිරීම, විචාර කියන්නේ අරමුණේ හිත පැතිරවීම කියලා. නමුත් ඒකේ තේරුම වැරදි කියන එකයි මගේ අදහස. මම මේවා හොයලා බලලා මම කියන්නේ මේ විතක්ක කියන්නේ විචාර කියන වචනේ තේරුම අපි සිංහලෙන් පාවිච්චි කරනවා විචාරනවා කියලා කියන්නේ. විචාරනවා කියන්නේ ප්‍රශ්න කරනවා. විතක්ක කියන්නේ තර්කයක්. තර්කානුකූලව තීරණයක් ගැන අපි ප්‍රශ්නයක් අහලා තර්කානුකූලව තීරණයක් ගන්නවා. අපි ප්‍රශ්නේ ඇහිම තමයි විචාර කියන්නේ, තීරණේ ගැනීම තමයි විතක්ක කියන්නේ. එතකොට විතක්ක විචාර කියන්නේ අදහසක් නැවීම. මේක මොකද්ද කියන ප්‍රශ්නේ තමයි විචාර. මේක හුස්ම ඇතුළට ගැනීම කියලා කිව්වොත් එතන තීරණයක් ගැනීම, තීරණය කිරීම. එතකොට ඒ තීරණය කිරීම තමයි විතක්. එතකොට මේ විදිහට අපි ප්‍රශ්නේ අහලා උත්තරයක් ගන්නවා කියන්නේ අදහසක් මවනවා කියන්නේ. අර මනසේ අදහස් මැවීම කියලා කියවේ ඒ අදහස් මැවන හැටි තමයි ප්‍රශ්නයක් අහලා උත්තරයක් දෙන්නේ. මෙතනත් අපි භාවනා කරනකොට ආනාපාන සතියේ අපි සතෝ අසුසති සතෝ පස්සති කියලා දීගං වාස සන්තෝ දීගං ආස සාමීති පජානාති. සත්සං වාස සත්තෝ සත්සං ආස සාමීති පජානාති. දිග හුස්මක් ගන්නකොට මේ දිග හුස්මක් කියලා දන්නවා. කෙටි හුස්මක් ගන්නකොට මේක කෙටි හුස්මක් කියලා දන්නවා. එතකොට ඒ හුස්ම ගැන දැනීම ඒක තමයි විතක්ක විචාරය. ප්‍රශ්නයක් අහනවා මේ දිග හුස්මක් මේක මොකද්ද? දිග හුස්ම. මේක මොකද්ද? කෙටි හුස්ම. අන්න එතන ප්‍රශ්නයයි උත්තරය. ඒ ප්‍රශ්නයයි උත්තරය තමයි විතක්ක විචාරය. එතකොට මේ විදිහේ ප්‍රශ්නය උත්තර තියෙනවා පළවෙනි ධ්‍යානයේ. දෙවෙනි ධ්‍යානයේ වෙනකොට ඒ ප්‍රශ්න උත්තර කියන එක නැතුව යනවා. ඒ කියන්නේ අදහස් මැවීම නවත්තන. යමක් පේන්න පුළුවන් මේ මොකද්ද කියලා අහන්නෙත් නැහැ. මේක අහවල් දෙය කියලා තීරණය කරන්නෙත් නැහැ. පෙනීම නැතු නැහැ. ඒ වගේම දෙවෙනි ධ්‍යානයේදී එතකොට සුඛ පීති සුඛ ඒකාග්‍රතාව තමයි කියන්නේ දෙවෙනි ධ්‍යානය. තුන්වෙනි ධ්‍යානයට යනකොට ප්‍රීතියත් නැවතිලා සුඛ ඒකාග්‍රතාව. හතරවෙනි ධ්‍යානයට යනකොට සුඛත් නැති වෙලා ඒකාග්‍රතාව විතරයි ඉතුරු වෙන්නේ. ඒකාග්‍රතාව ඇති වෙනකොට උපේක්ෂා ඒකාග්‍රතාව. උපේක්ෂා ඒ උපේක්ෂා කියන එකේ අද වැරදියට තේරුම් කරන්නේ උපේක්ෂා කියන එක මේ මධ්‍යස්ථ භාවයේ කියලා තේරුම් කරන්නේ. නමුත් මධ්‍යස්ථ භාවයේ නෙමෙයි උපේක්ෂා කියන්නේ. උපේක්ෂා කියන්නේ උප ඉක්කති. උප කියන්නේ ඇතුළ, ඉක්කති කියන්නේ දකින්න. අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ. මොකද්ද මේ ඇතුළ දකින්න කියන්නේ? ඇතුළ කීවේ මොකේද? ඒ ඇතුළ කීවේ අපේ හිත මේ වැඩ කරන හැටි දැකීම. හිත දිහායි දැන් බලන්න. සම්පූර්ණම ඇතුළට යොමු වෙලා තියෙන්නේ හිත දිහා තමයි හිත යොමු වෙලා තියෙන්නේ. ඒ යොමු වෙලා ඒ හිත වැඩ කරනවා කියන්නේ පංචස්කන්ධයේ දැකීම. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධයේ දැකීමයි මෙතන මේ වෙන්නේ. එතකොට උපේක්ෂාවෙන් වෙන්නේ මොකද්ද? පංචස්කන්ධයේ දැකීම. මේ පංචස්කන්ධය කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. අද ගාද්දනේ මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන නම් ටික කියන්න දන්නවා. නමුත් මොනවද මේ අපි කතා කරන්නේ කියන ජීවත් අහුවත් දන්නේ නැහැ. රූප කියලා කියන්නේ මුගද්දනේ හිතාගෙන ඉන්නේ මේ රූප කියන්නේ මේ ලෝකේ තියෙන දේවල් කියලා. දකින්න තියෙන දේවල්. දකින්න තියෙන දේවල් නෙමෙයි රූප කියන්නේ. රූප කියන්නේ රූපය. අන්න ඒකයි තේරුම් ගන්න. අපි සිංහලෙන් රූප කියන්නේ මේ අඳින්න පුළුවන් රූප. රූපයක් අඳින්න පුළුවන්, බීටි අඳින්නත් පුළුවන්, කඩදාසියක අඳින්නත් පුළුවන්. හරි අඳින්න පුළුවන් ඒ රූපේ. ඒ රූපෙටයි රූප කියන්නේ. මෙතන අපි රූප කියන්නේ මානසික රූපයක්. අපි ඇහැ රකුවාම මේ ඇහැ වැඩ කරන කැමරාවක් වගේ. ඒ කැමරාවට රූපයක් පේනවා. ඒ රූපේ කොහෙද තියෙන්නේ? කැමරාවේ රූපයක් ගන්නවා නම් ඒ රූපේ කොහෙද තියෙන්නේ? කැමරාව ඇතුලේ. ඒ වාගේ අපේ ඇස් පාවිච්චි කරලා රූපයක් අපි දකිනවා නම් ඒ රූපේ තියෙන්නේ ඇහැ ඇතුලේ. අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ. මේ පිට තියෙන දෙයක් ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ. රූපේ කියනකොට ඈ ඇතුළේදී කියන දෙයක් ගැනයි අපි කතා කරන්නේ. අපට ඇස් දෙකක් තියෙන නිසා තමයි දෙවිදියකට කැමරා දෙකකින් මේ ගන්න. දැන් අද 3 dimensional කැමරා කියලා තියෙන්නේ. ඒ 3 dimensional කියන්නේ කැමරා දෙකකින් පින්තූර ගැනීම. ඒ කැමරා දෙකකින් පින්තූර ගත්තාම තමයි මේ ගැඹුර පේන්නේ. දැන් අපි අපිට මෙහි ඉඳලා තව දුරතාවයකක් තියනවා කියලා පේනවා නම් ඒ පේන්නේ නැහැ. ඇස් දෙකෙන්ම බලනවා. එක ඇහෙන් විතරක් බලනවා. එක ඇහකින් වහලා බැලුවොත් තේරෙනවා එතන ගැඹුර මනින්න බෑ. ගැඹුර මනින්න පුළුවන් වෙන්නේ මේ ඇස් දෙකෙන් බලනකොට. අන්න ඒක අපි විශේෂයෙන් තීරුම් ගත යුතු දෙයක්. එතකොට මේ පිට දේවල් නෙමෙයි අපට ඇත්ත වශයෙන් ඇහැ අරිනකොට පේන්නේ ඇහි ඇතුලේ තියෙන රූපය. අන්න ඒ කාරණේ තමයි මේකේ තේරුම. රූප ඊළඟට ඒ රූපේ ඇති වෙන්නේ කොහොමද කියන ගැහැල්ල තමයි වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ. වේදනා කීවේ වින්දනය. ඒ කියන්නේ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන වින්දනය. සනීපයක් දැනෙනවද? අසනීපයක් දැනෙනවද? පහසුවක් දැනෙනවද? අපහසුවක් දැනෙනවද? ඒක තමයි වින්දනය. එතකොට ඉස්සරලාම අපට දැනෙන්නේ වින්දනය. දැන් පොඩි ළමෙක් ඉපදෙනකොටම එයා ඇසරියත් එයාට මේ යම් යම් දේවල් පේන්නේ නැහැ. අර වින්දනය විතරයි දැනෙන්නේ. ඒක තමයි වේදනාව. ඊළඟට සංඥා. සංඥා කිව්වේ මොකේදද? ඇහැ අරිනකොට යම් යම් පාටවල් පේනවා. ඒ පාට පෙනීම තමයි සංඥා. ඇහැ අරිනකොට දේවල් දකින්නේ නැහැ. ඇහැට පේන්නේ පාටවල් පමණයි. ඒ පාටවල් පෙනීම තමයි සංඥා. එතකොට අපි එතකොට අර සුඛ දුක්ඛ කියන වින්දනයත් පාට පෙනීමත් එකහු කරලා තමයි අපි රූපයක් නෑ. ඒකයි මේ මෙතන කිව්වේ ඒ රූපේ මැවීම තමයි සංඛාර කිව්වේ. සංඛාර කිව්වේ සංස්කරණය කියන වචනයක් තියෙන අපේ සිංහලේ. ඒක තමයි සංඛාර කියන්නේ. සංස්කරණය කරනවා. අර පාටවල් අරගෙන තමයි අපි රූපයක් මවන්නේ. දැන් රූපයක් අඳිනවා නම් යම්කිසි චිත්‍ර ශිල්පියෙක් ඒ රූපේ අඳිනකොට මොනවද කරන්නේ? පාටවල් දාන එකයි තියෙන්නේ. කඩදාසියක පාටවල් තැන් තැන් වලින් දානවා නම් ඒක තමයි රූපය අඳිනවා කියන්නේ. එතකොට ඒක දිහා අපි බලනකොට තමයි අපේ ඇහැ තමයි මේ ඒ පාටවල් එක්කහුව කරලා මේ අහවල් දේ මේ ඉන්නේ මිනිස්සේ මේ තියෙන්නේ ගහ මේ තියෙන්නේ පොකුණක් මේ තියෙන්නේ මේ කඳු මේ තියෙන්නේ මේ පිට්ටනියක් අන්න ඒ වාගේ අපි යම් යම් දේවල් අපි හදනවා හිතෙන්. හිතෙන් කියන්නේ මනසෙන්. මනසෙන් මේවා එක්කහු කරලා ඒ එක්කහු කරලා ගැනීම තමයි සංකාර කියන්නේ. ඊළඟට විඤ්ඤාණය. විඤ්ඤාණය කියන්නේ ඒ එක්කව කරලා ගත්තට මදි ඒකට තේරුමක් දෙන්න ඕනේ. අදහසක් මෙන්න මේක ගහ. ඒ ගහ මොකද මේක ඉස්සෙල්ලා අපි ගස් දැකලා තියෙන නිසායි මෙතන මේ පාට එක්කව කරලා ගහක් කියන්නේ. අපි කවදාකවත් ගහක් දැකලා නැත්නම් ඒ පාට එක්කව කරලා ගහ කියන්නේ නැහැ. ආන්නේ ඒ අඳුරා ගැනීම ඒකට තමයි එතන ප්‍රපංච කියන වචනය පාවිච්චි කරන්නේ. ප්‍රපංච කියන්නේ අපි මේ දැකපු දේවල් ගොඩවල් වලට මේ බෙදලා දැමීමක් තියෙනවා. ඒ කියන්නේ අපි ගහක් දැක්කොත් නැවත වරක් ඒ වගේම එකක් දැකපොත් ඒකටත් අපි ගහක් තියෙනවා. තුන් පාරක් දැක්කත් ඒකටත් ගහක් තියෙනවා. මොකද ඒ දැකපු මේක තමයි සංඥා සංකා කිවේ. ඉස්සල දැක්කේ සංඥාවනේ. ඒ සංඥාව සංඛ්‍යාවල් වලට දානවා. ඒකයි සංඥා සංකාති. පపంచ සංඥා සංකාති. ඒ කියන්නේ පపంచ කියන්නේ සංඥා සංඛ්‍යාවල් වලට දැමීම. අන්න ඒ සංඛ්‍යාවකට දැමීමෙන් තමයි අපි අඳුරගන්නේ මේක ගහක්, මේ මිනිහෙක්, මේ බල්ලෙක්, මේ පූසෙක්. කොහොමද අපි දන්නේ? අර සංඛ්‍යාවට දැම්මා. අර දැකපු අලුත් මේ සංඥාව අර සංඛ්‍යාවල් වලට දැම්මා. එතකොට අර එක්හව කරලා යමක් හදන්නෙත් අර සංඛ්‍යාවල් වලට දැමීමෙන් තමයි. මොකද 10ක් 10ක් අවදාකවත් දැකලා නැත්නම් අපි ඒක මෙතන ගහක් කියන්නේ නැහැ. අන්න ඒක තේරුම් ගන්න. ඒ විදිහට තමයි විඥානය කියන එක ඇති වෙන්නේ. ඒ සංඛාර ක්‍රමයෙන් තමයි විඥානය ඇති වෙන්නේ. විඥානය කියන්නේ නොඑක් නොඑක් දේවල් අඳුරා ගැනීම. විඥාන. මේ අඳුර ගන්නකොට තමයි රූපයක් නැවෙන්නේ. ඒ රූපෙට නමක් දෙන්නේ. මේ අහවලදි මේක ගහක් කිව්වත් ඒ නමක් දුන්නා. ඒ රූපයත් නාමයක් තමයි නාම රූප කියන්නේ. අද අටුවාචාර්යෝ පෙන්වන්නේ නාම රූප කියන්නේ හිතයි කය කියලානේ. මේ හිතයි කය නෙවෙයි නාම රූප කියන්නේ. නාම රූප කියන්නේ රූපයකට නමක් දෙනවා. ඒ රූපයයි නාමයයි වෙන් කරන්න බෑ. නාමය නැත්තම් රූපේ හැදෙන්නේ නැහැ. මොකද අර පාටවල් විතරනේ දකින්නේ. ඒ පාටවල් දැකපුවාම මේ ඒවා එක්කව කරලා අර රූපේ හදා ගන්නකොටම නාමයක් දීලා තියෙනවා. නාම රූප එකතු වෙනවා. ඒ මේ විඥාණයට පේන දේ තමයි නාම රූප කියන්නේ. විඥාන පත්‍යා නාම රූපං කිවේ ඒකයි. අන්න එතකොට ඒ නාම රූප දැකීම තමයි විඥාණය. ඒ නිසා කිව්වේ නාම රූප පත්‍යා විඥාණං කිව්වත් හරි විඥාන පත්‍යා නාම රූපං කියලත් හරි. මේ දෙකම එකට පාවතින්නේ. අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක තේරුම් ගැනීම තමයි මෙතන මේ උපේක්ෂා කියන වචනයෙන් කිව්වේ. උපේක්ෂා කියලා කිව්වේ අර උප ඉක්කති උප කිව්ව ඇතුළ ඉක්කති කියන්නේ දැක්ක. ඇතුළ දැක්කා කියන්නේ පංචස්කන්ධේ දැක්ක. අන්න ඒ පංචස්කන්ධයේ මගේ කරලා ගැනීම තමයි මේ උපාදාන කියන්නේ. උප ආදාන උප කිව්ව ඇතුළ ආදාන කියන්නේ ඇතුළට ගත්තා. ඇතුළට ගත්තා කියන්නේ මගේ කරගත්තා. ඒ මගේ කර ගැනීමෙන් තමයි මම හැදෙන්නේ. ඒ මගේ කරගත්තු දේවල් තමයි මම වෙන්නේ. ඒ මම හැදීම තමයි භව කියන්නේ. මම හැදුනෙන් පස්සේ තමයි මම කිව්වේ මොකේදද? මේ ශරීරයත් ශරීරේ ඇති වෙන වේදනා සංඥා සංකාර විඥාන. ඒ ශරීරෙම ඇති වෙන ක්‍රියා තමයි වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ. ඉතින් ඒවා ඔක්කොම මම කරගෙන දැන් තියෙනවා. ඒක මම කරගත්තන් පස්සේ ශරීරයේ උප්පත්තිය මගේ උප්පත්තිය වෙනවා. ශරීරයේ උප්පත්තිය මගේ උප්පත්තිය වෙනකොට ශරීරයේ ජරාව මගේ ජරාව වෙනවා. ජරාව කියන්නේ දිරීම කියන එක. වයසට නිකන් නාගි වෙනවා. මහලු වෙනවා. ඒ මහලු වීම තමයි මේ ජරා කියන්නේ. ඊළඟට ව්‍යාධි කියන්නේ ලෙඩ හැදීම. මරණය කියන්නේ මැරීම. එතකොට ඒ ශරීරයේ මැරෙනකොට මම මැරුණා. ඇයි මොකද ශරීරේ මම වෙලා තියෙන්නේ නැත්නම් ශරීරේ මම උනේ නැත්නම් එතකොට ශරීරේ උප්පත්තිය මගේ උප්පත්තිය නෙමෙයි. ජරා ශරීරේ ජරාවටපත්වීම මගේ ජරාවටපත්වීම නෙමෙයි. ශරීරේ ව්‍යාධියටපත්වීම මගේ ව්‍යාධියටපත්වීම නෙමෙයි. ශරීරේ මරණය මගේ මරණය නෙමෙයි. එතකොට දුක ඇති වෙන්නේ අර ශරීරේ මම වෙච්ච නිසායි. ශරීරේ මම වුණේ නැත්තම් දුක නැහැ. අන්න මේක හරියට තේරුම් ගත්තොත් තමයි රහත් වෙනවා කියන්නේ. බුදු වෙනවා කියන්නේ. එතකොට මේ විදිහට තේරුම් ගැනීම තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට මේ ප්‍රඥාව ඇති වුණාම හරි පිළිවෙලට විමුක්තිය ඇති වෙනවා. විමුක්තිය කියන්නේ මිදෙනවා. මොකෙන්ද මිදෙන්නේ? දුකෙන් මිදෙනවා. ඒ දුකෙන් මිදීම තමයි නිවන කියන්නේ. පඤ්ඤා විමුක්ති නිබ්බාන. අන්න මේක විශේෂ කාරණයක්. මේ කාරණේ මම හිතනවා මේ පින්වතුන්ට තේරුණා කියලා. එතකොට දැන් තව පැත්තිනවා ප්‍රශ්න අහන්න. දැන් ප්‍රශ්න අහනකොට මට පුළුවන් හැටියට මම තේරුම් කරනවා මේ පින්වතුන්ට ප්‍රශ්න අහන්න පුළුවන්. මේ හොඳට ආගෙන හිටියනම් මම කියන කාරණය මේක තමයි විපස්සනා භාවනාව කියලා කියන්නේ. ඒ විපස්සනා භාවනාව කියන එක මම තේරුම් කෙරුවා. මට තේරෙන හැටියට. මට වැරදෙන්න පුළුවන්. නමුත් මේ වෙන කවුරු හරි ආගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් මේක වැරදි කියලා මට පේන්නුනම් මම පිළිගන්නවා. නමුත් මට දැන් තියෙන තේරෙන හැටියට මේක තමයි හරි කියලා මට හිතෙනවා. ඉතින් පින්නතුන් මේ දැන් තේරුනේ නැත්තම් ඒ ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේම වැරදි කියලා හිතනවා නම් ඒ වැරද්ද පෙන්වන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න තියෙනවද?
ස්වාමින් වහන්ස මාව ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
ස්වාමින් වහන්ස සමහර තැන්වල තියෙනවා
ඔස්ට්‍රේලියාවේ එක නේද එහන්නේ?
මම ඔස්ට්‍රේලියාව ඉඳන් කතා කරන්නේ.
කටහඬ මට අතකයි ඈ. මම මොකද?
මගේ නම ගීතානි ස්වාමීන් වහන්සේ.
ගීතානි. හොඳයි.
සමහර තැන්වල තියෙනවා ස්වාමීන් වහන්සේ දැන් ඔය නාම කිව්වම පස්ස වේදනා සංඥා සංකාර විඥාන මානසිකාර කියලා. ඒතර මානසිකාර කියන්නේ ගැන පොඩක් පැහැදිලි කරොත්.
මානසිකාර කියන්නේ මනසේ ක්‍රියාකාරීත්වය. මානසිකාර කියන්නේ චිත්තේ ක්‍රියාකාරීත්වය තමයි මේ චේතනා කියන්නේ. චිත්තේ ක්‍රියාකාරීත්වය තමයි චේතනා. චේතනා කියන්නේ අදහස්ම වීමක් නෙමෙයි. ආසාවල් තරහවල් ඇතිවීම තමයි චේතනා කියන්නේ. ඒ වගේම මනසේ ක්‍රියාකාරීත්වය මානසිකාර. ඒ මනසේ ක්‍රියාකාරීත්වයෙන් තමයි මේ නාමයක් රූපයක් දකින්නේ. ඒ කියන්නේ නාම රූප දැන් රූප කියන්නේ මේ දැන් මේකට ඉංග්‍රීසියෙන් කියනවා නම් මේ visual image එක තමයි රූපේ. එතකොට නාම කියන්නේ verbal scale, visual verbal. ඒ verbal කියන scale තමයි නාමය. ඒ අපි යම් කිසි අදහසක් මේ අපි හිතමු මම ගෙදර යන්න ඕන කියලා හිතුවොත් ගෙදර යනවා කියන එක රූපයක් හැටියට මවිලා පේනවා. ඒ වගේම වචනයෙන් කියන මම ගෙදර යනවා කියලා වාක්‍යයක් කියනවා. ඒ වාක්‍ය කෑල තමයි නාමය, රූපය තමයි අර පේන දේ. පේනවද කියලා?
එහෙමයි ස්වාමීනාත.
එතකොට වෙන ප්‍රශ්න තියෙනවද?
ස්වාමීන් වහන්ස, මට මම දැන් ඔය පටිච්ච සමුප්පාදය ගැන කල්පනා කරද්දි මට නිකන් අදහසක් ආවා. මේ දැන් නාම රූප විඥාන කියන දෙකට අපිට නිකන් තනි වචනයක් විදිහට පංචස්කන්ධය කියන්න පුළුවන්ද? නාම රූප විඥාන කියන ඒ වචන තුනට තනි වචනයක් විදිහට පංචස්කන්ධය කියන්න පුළුවන්ද?
නෑ නෑ, එහෙම කියන එක වැරදි. මොකද පංචස්කන්ධය කියන්නේ පහක් නේ. එතකොට ඒ පහ එක්කහු කරලා නාම රූප කියලා කියන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ රූප කියන කෑල්ල තමයි රූප කියන්නේ, නාම කියන කෑල්ල තමයි වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ කියලා කියන්න පුළුවන්. වේදනා සංඥා සංකාර කෑල්ල මේ නාම එකන නමක් දෙනවා කියන්නේ අඳුරා ගන්නවා කියන එකයි. ඩෙන්ටිෆිකේෂන් කියලා ඉංග්‍රීසින් වචනයක් තියෙන්නේ. ඒ ඩෙන්ටිෆිකේෂන් කෑල්ල තමයි අර වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ. තේනද?
එහෙමයි සමන්.
ඉතින් ඒ විදිහට බෙදලා ගන්න පුළුවන්. වෙන මොකක් තියෙනවද ප්‍රශ්න අහන්න?
අවසර ස්වාමීන් වහන්සේ, මම අහනවාද?
ඔව්.
ආ ස්වාමීනි, මේ මට දැනගන්න පුළුවන් දැන් රූප වේදනා සංඥා සංස්කාර කියන දේ
ඔය මට ඉස්සෙල්ලා කියන්න. ඔයාගේ නම මොකද්ද?
මම ජයාල් කොටිතුවක්කු.
ආහා, ඒ ඕස්ට්‍රේලියාවේද?
එහෙමයි.
ආ හරි හරි, ඉස්සෙල්ලා කතා කරලා තියෙනවා නේද?
එහෙමයි.
ඔව්, බලන්න කියන්න මොකද ප්‍රශ්නේ?
දැන් ඔබ වහන්සේ අත්තන රූප කියන තැන, රූප කියන්නේ මෙන්ටල් ඉමේජ් කියලා කියන්නේ.
ඔව් ඔව්.
එතකොට ස්වාමීනාථේ, දැන් ඒ රූපය එතන මේ මෙන්ටල් ඉමේජ් එක අපි ඇසෙන් විතරක් නෙමෙයි, අනිත් ඉන්ද්‍රියන් වලනුත් මෙන්ටල් ඉමේජ් එකක් තමයි හදන්නේ නේද?
ඔව් ඔව්.
කණෙන් ඇහුවත් ඒ මෙන්ටල් ඉමේජ් එකක් හදලා තමයි පස්සේ ඒකට නාමයක් දෙන්නේ.
අන්න රයිට්. ඒක තමයි.
එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ, ඒක තේරුණා පැහැදිලි. තව තියෙනවා, දැන් ඔබ වහන්සේ එතන ඔතන සංකාර කියන තැන ඔතන සංකාර විදිහට ගන්නකොට විතක්ක විචාර කියන එක.
ඔව්.
දැන් ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර
සංකාර ඔතන සංකාර කියන වචනෙට කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා තුනක් තියෙනවා.
එහෙමයි.
කාය සංකාර තමයි ආස්වාස ප්‍රාස්වාස.
එහෙමයි.
වචී සංකාර තමයි විතක්ක විචාර.
එහෙමයි.
චිත්ත සංකාර තමයි වේදනා සංඥා.
එහෙමයි.
දැන් අපි වේදනා සංඥා සංකාර කියනකොට වේදනා සංඥා චිත්ත සංකාර කලින් කීවා. ඊට පස්සේ සංකාර කියන්නේ වචි සංකාර
විතක්ක විචාර.
විතක්ක විචාර.
එතකොට ස්වාමීන් වහන්සේ, ඒක ඉතින් සාධාරණම ඕනිම සිතක ඇති වෙනවනේ, ඕනිම විඥානි.
ඔව් ඔව්. විඥානේ ඇති වෙන්න සංකාරය තියෙන. සංකාරපත්‍ය විඥානං කි වේකනේ.
එහෙම.
සංකාර
ස්වාමීන්
ඔව්.
අවසරයි. එතකොට ස්වාමීන් වහන්සේ, අර මේ පොඩි පොඩි අපහැදිලිමක් වුණා මට. මේ ඔබ වහන්සේ දැන් අතන ධ්‍යානාංගවලදී උපදිනවා කියන විතක්ක ਵਿਚාරයි මේකමම දෙහෙමමද විතක්ක ਵਿਚාරය කියලා සිටි?
එකම විතක්ක ਵਿਚාර කියන්නේ හැමදැනම එකමයි, වෙනස් වෙන්නේ නැහැ.
එතකොට ධ්‍යානාංගවලදී මතුවෙන්නේ මෙහෙම මේ විදිහටම තමයි. මේක පිරිසිදුව විතක්ක ਵਿਚාරය විතරක් පවතිනවා එතන. විතක්ක විචාර බීති සුඛ ඒකාග්‍රතාව
නේද?
විතක්ක විචාර බීති සුඛ ඒකාග්‍රතාව කියලා
ධ්‍යානාංග පහක් තියෙනවා. ඒ පළවෙනි ධ්‍යානයේදී ධ්‍යානාංග පහක් තියෙනවා.
එහෙමයි.
දෙවෙනි ධ්‍යානයේදී යනකොට විතක්ක විචාර නැහැ. පීති සුඛ ඒකාග්‍රතාව විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මේ හිතේ ක්‍රියාකාරීත්වය එන්නේ එන්න අඩු කිරීමක් මේ ධානවලට යනකොට වෙන්නේ.
එහෙම.
ආන්නේ කයි කි තේරෙන්නේ. හිතේ ක්‍රියාකාරීත්වය අඩු කරනවා.
එහෙමයි. පැහැදිලි සෝනස් බොහොම පින්. බොහොම පින්.
වෙන වෙන මේ ප්‍රශ්න තියෙනවද කවුරුත්?
තෙරුවන් සරණයි නායක හඳන්නේ මම දිනානන්ද හාමුදුරු කියලා හාමුදුරු කෙනෙක් කතා කරන්නේ මේ.
ආ හොඳයි හොඳයි. කොහෙද
ඉන්නේ? මම ඉන්නේ හාඳන්නේ ග්‍රේට් ලේක් බ්‍රිජ් විහාර මිචිගන් වල.
ආ මිචිගන්. ආ.
නායක හාමුදුරුන්ගේ පැහැදිලි කිරීම බොහොම නිරවුල් පැහැදිලි කිරීමක් කියලා ඉස්සෙල්ලම කියන්න ඕනේ. මම මගේ අදහසක් ප්‍රකාශ කරලා නායක හාමුදුරුන්ගෙන් ඒ පිළිබඳ වැඩි විස්තර කිරීමක් බලාපොරොත්තු වෙන්නයි මේ ප්‍රශ්න අහන්න සූදානම් වෙන්නේ.
ඔව්.
අර නායකහරු සංඛාර පිළිබඳ විස්තරයක් කළා බොහොම පැහැදිලි. මට තේරිච්ච එකක් තමයි දැන් බුදුහාරුත් මං දන්නා පරිදි මේ අදහස විස්තර කළ තියෙන දැන් අපි සංස්කාර කියනකොට සංස්කරණ කියන වචනේ බොහෝ එක් පාවිච්චි කරනකොට අපිට ගොඩක් ඒ පිළිබඳ අවබෝධයක් එනවා. එතකොට දැන් අපි පංච උපාදානස්කන්ධ පහ සලකාගෙන යනකොට ඒකේ වෙනම සංස්කාර ස්කන්ධයක් තිබෙනවා. දැන් අපි විස්තර කරගෙන යනකොට රූපය කියන එක දැන් අපි සාකච්ඡා වුණා බොහොම සති කීපයක් ඔබ වහන්සේගෙන් අහන්න ලැබුණා. රූපය, වේදනා, සංඥා, විඥාන කියන මේවත් එක්තරා ආකාරයක සංස්කරණයක්. අපි සංස්කරණය කරගන්නේ කියන්නේ දැන් අර mental image, ඊළඟට mental image කියන කතාව දැනුත් කියුණා. දැන් ඇසින් අපි සාමාන්‍ය විදිහට ගත්ත රූපයක් දැකලා කණෙන් ශබ්දයක් අහලා නාසයෙන් ගඳක් සුවඳක් දැනගෙන එතකොට ඒක පිළිබඳ අපි මානසික සංස්කරණයක් කරනවා. එතකොට රූප උපාදානස්කන්ධය, සංඥා, වේදනා, විඥාන කියන ඒවාත් එක්තරා ආකාරයක සංස්කරණයක්.
ඔව්.
එතකොට මේ සංස්කරණය කියන වචනය මහා බරපතල අදහසක් දෙන අපි සාමාන්‍ය සමාජ ස්ථාපන වෙලා තියෙන මේ සංස්කාර ස්කන්ධය කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් හොමයක් කියලා කිව්වට ඒක ওই විදියට විස්තර වෙනවා බොහෝ තැන්වල අපිට අහන්න ලැබෙන්නේ. නමුත් මම අදහසක් විදියට කිව්වේ සහ නායකහන්ගේ ඊළඟට ඒක පිළිබඳ තව වැඩි විස්තරයක් බලාපොරොත්තු වෙන්නේ අදහස ප්‍රකාශ කළේ සංස්කරණය කියනකොට සංස්කාර ස්කන්ධේ පමණක් නෙවෙයි අනිත් ඒවාත් එක්තරා ආකාරයක සංස්කරණයක්. එතකොට මේ සියලුම දේවල් සංස්කරණයක්. ඉතින් මම නායකහන්ගේ
ඒකනේ සබ්බේ සංඛාරා අනිච්චා කියන්නේ.
එහෙම නායකහන්.
ඒ හැම සංස්කාරයක්ම අනිත්‍යයි කියව එකයි. ඔක්කොම අයිති වෙනවා.
එතකොට නායක හඳුන්ගෙන් මම තව පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා. අපි සාකච්ඡා කරනවා සංස්කාර සම්බන්ධයෙන් කතා කරද්දී මම දන්නේ නායක හරමේ මේක පැහැදිලි කරාද කියලා මීට ඉස්සෙල්ලා මේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියලා සංඛාර වර්ග තුනක් විස්තර කරනවා. මම බලාපොරොත්තු වෙන නායක හඳව පුළුවන් ඒක පැහැදිලි කරයි කියලා සංස්කාර පැහැදිලි කරනකොට නායකහන්ගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙන සම්බන්ධයෙන් තෙරුවන් සරණයි.
දැන් එතන පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර කියන එකේ තේරුම එතන සංස්කරණේ මේ සංඛාරම තමයි. නමුත් මේ සංඛාරවලත් තව විදිහකට ඒක බෙදීමක් එතන මේ පෙන්වෙයි.
එහෙමයි.
ඒ කියන්නේ මේ දැන් පිං කරණේවයි පවුකරණේවයි කියලා තියෙනවානේ.
එහෙමයි.
එතකොට පිං කිරීම පවු කිරීම කියන එකත් ඒවත් සංඛාරනේ.
එහෙමයි.
එතකොට ඒ එතන මේ දැන් ඔය මේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර කියන එක පිං පවු කියන ඒවා තමයි.
එහෙමයි.
නමුත් ආනෙන්ජාභි සංඛාර කියේ මොනවද?
ආනෙන්ජාභි සංඛාර කියන්නේ මම දන්න ධර්මන නායක හඳුනේ මේ යම් ඒ පුඤ්ඤ සහ අපුඤ්ඤ දෙකෙන් මිදුණු. ඒ කියන්නේ අපි මනස දියුණු කිරීම නිසා මම හිතන තරමට ධාන මට්ටම් වල සහ කෙලෙස් නියුණු තත්ත්වවලදී ඇති වෙන සංස්කාරයන්.
ආ ඒව තමයි ඥානෙන් ජාති සංඛාර. කිව්වේ මේ ඒ සමාධියේදී ඇති වෙන එව්වා මේ තමයි ආනෙන්ජාවි සංඛාර කිව්වේ එතනත් සංඛාර දැන් එතන ඔය කියන එව්වා උගා දුරට ආනෙන්ජාවි සංඛාර ගැන තමයි ඔය කතා කරන්නේ පළවෙනි ධ්‍යානේ එව්වයි දෙවෙනි ධ්‍යානේ තුන්වෙනි ධ්‍යානේ හතරවෙනි ධ්‍යානේ ඒ වගේම ආකාසානංචයතන විඤ්ඤාණංචයතන අකින්චඤ්ඤායතන ඒව සංඥානා සංඥායතන මෙතන තියෙන ආනෙන්ජාවි සංඛාර
එමනයි බොහොම පැහැදිලි වුණා නායකහන්ගේ අදහස් කිරීම නායකහන්ට බොහොම පිං දීර්ඝාස ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
එතකොට මොනවද වෙන ප්‍රශ්න තියෙන්නේ
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්වා නාම රූප කියන්නේ දෙකම එකක් කියලා ඉතින් සමහර වෙලාවට අපි අහන්න ලැබිලා තියෙනවා නාමයයි රූපයයි කියන දෙක වෙන් කරලා දකින්න පුළුවන් වෙන්න ඕනි කියලා. ඉතින් ඒ වගේම ඔබ වහන්සේ කිව්වා ඒ දෙක වෙන් කරන්න බෑ කියලා පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ත්‍රිවිධ පිටේ.
මම කියුවේ නෑ නාම රූප කියන්නේ එකම කියලා. ඒක මේ වැරදි තේරුම් ගැනීමක්. මම කීවේ රූප කියන්නේ හිතේ ඇඳිච්චි රූපය. නාම කියන්නේ රූපයට දීපු නම. ඒකයි නාම කියන්නේ. නාමය කියන්නේ රූපයට නමක් දෙනවා. මේ අහවල් රූපය කියලා මේක ගහක්. දැන් ගහක රූපයක් දැක්කනම් එතකොට ඒ ගහක් කියලා කියන එක තමයි නාම. රූපේ දැකීම රූපේ. එතකොට ඒ දෙකම එකම නෙමෙයි. නමුත් මේ දෙක බොහොම කිට්ටු සම්බන්ධව තියෙන දෙකක් නාම රූප. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේක කිව්වේ රූපය කියන්නේ නාම කායේ පටික සම්පත්. නාම කියන්නේ රූපකායේ අධිවචන සම්පත්. අන්න එහෙම මේ බුදුරජාන් වහන්සේ කියලා තියෙනවා. මූලපරයය සූත්‍රය ගත්තොත් ওই කාරණේ බුදුරජාන් වහන්සේ කියනවා. නාම කියන්නේ රූපකායේ අධිවචන සම්පත්. රූප කියන්නේ නාමකායේ පටික සම්පත්. අන්න ඒක තේරුම් ගත්තොත් ඕකේ සම්බන්ධකම තේරෙන්න පුළුවන්. නාම රූප වෙන් කරන්න බෑ. නමුත් එකම නෙමෙයි. එකම කියන්න බෑ. නමුත් ඒ දෙකම එකට පවතින්නේ. ඒ කියන්නේ අපිට යම් කිසි හිතක් අදහසක් එනකොටම එතන තියෙනවා ඇහැට පේනවා වාගේ රූපයක්. ඒ වාගේම මේ ඒක අහවල් දේ කියන්න නමක් තියෙනවා. ඒ කියන්නේ අඳුරා ගැනීම. නම කියන්නේ යම් කිසි දෙයක් මේක ගහක් මේක මිනිසෙක් මේක තිරිසනෙක් මේක වතුර මේක තව මොනවා හරි ගලක් හරි ඒ වගේ ඒ කියන ඒ හැම තැනකදීම අපි අඳුරා ගැනීමක් කියන එක තමයි නාමයෙන් කරන්නේ. පේන රූපේ තමයි යම් කිසි දෙයක් පේන එක. ඒක හිතේ ඇඳිලා පේන රූපයක්. තේරුණාද?
ඒක කියලා තමයි නැත්නම් තේරුණා ත්‍රිවිධත් පිටයි ගොඩක් පින්.
හා. වෙන ප්‍රශ්න තියෙනවද?
ස්වාමීන් වහන්සේ මා කියන දේ ඇහෙනවද?
ඔව්.
මට ප්‍රශ්නයක් තියෙනවා මේ නාම රූප ගැන. මම අහලා තියෙනවා නාම කියන්නේ මෙන්ටැලිටි කියලා, රූප කියන්නේ මෙටීරියල්ටි කියලා. මේක පොඩ්ඩක් විස්තර කළොත් පින් සිද්ධ වෙනවා.
නෑ, ඉතින් විස්තර කරන්න දෙයක් නෑ. ඒක මේ වැරදි තාලෙට තේරුම් ගැනීම. එතන මේ ඒ ඒ ඒ එහෙම කියන එක වැරදි කියලා මම කියන්නේ. matter mind කියලා දෙකක් ගැන කතා කිරීමක් ඔතන තියෙනවා. මැට මයින් කියන දෙක ඒ කල්පනාවම වැරදි කියලා කියන්නේ. දැන් අද නවීන විද්‍යාවේ කියන දේම නෙමෙයි දැන් අපි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. මැට කියලා කියන්නේ මේ ආකාශයේ ඉඩක් ගන්න දෙයක්. මැට කියපුවාම ආකාශයේ යම්කිසි ප්‍රමාණයක ඉඩක් ගන්නවා. ඒකට යම්කිසි බරක් කියලා එකක් තියෙනවා. ඒ මැට කියන එක occupying space, occupying time and having a weight, mass. ඔන්න ඔය වචන පාවිච්චි කරනවානේ ඉංග්‍රීසියෙන්. එතකොට ඒක තමයි මැට කියන්නේ. එතකොට මයින්ඩ් කියපුවාම යම් කිසි දෙයක් නෙමෙයි. ඒ මයින්ඩ් කියන එක මේ ඉඩක් ගන්න දෙයක් නෙමෙයි. මයින්ඩ් කියන එක මේ ඉංග්‍රීසි වචනයෙන් කියනවනම් ඇක්ටිවිටි එකක්. එන්ටිටි එකක් නෙමෙයි. Mind is not an entity. Mind is an activity. එහෙමයි ඒක තේරුම් ගන්න ඕනේ. සාමාන්‍ය මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ මයින් කියන්නේ යම් කිසි දෙයක් කියලා. දෙයක් නෙමෙයි ඒක. ක්‍රියාවක්. ඒකයි අපි තේරුම් ගන්න
ඕනේ. ඒ සාමාන්‍ය කිසිදෙයක්
නායක අඳුරනේ.
ඔව්.
එහෙනම් මම මේ මිසසාගවලින් වංශානන්ද කතා කරන්නේ.
ඔව්.
අඳුරනේ මට දැනගන්න ඕන අර පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ඒ මහ භූත වලින් හැදෙන්නේ රූපය කියලා සඳහනක් තියෙනවා. එතකොට ඒක කොහොමද මෙතෙන් සම්බන්ධ කරගන්නේ?
පඨවි ආපෝ තේජෝ කියන කතාවේ තියෙන්නේ මේ පඨවි කියන්නේ යම් කිසි දෙයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. පඨවි කියන්නේ අදහස. ඒ කියන්නේ දැන් මේ අපි මැටර් කියලා මේ කතා කරනකොට මේ අද නවීන විද්‍යාවේ මැටර් කියන එකට 3 states of matter කියලා කියනවා. ඒ කියන්නේ මැටර් කියන දේ අවස්ථා මේ තුනක් පෙන්නවා. මොකද්ද? සොලිඩ්, ලික්විඩ්, ගෑස් කියලා. දැන් ඔය ගෑස් කියන කතාව සාමාන්‍ය මනුස්සයාට පේන එකක් නෙමෙයි. දැන් මේ මෙතන මේ කාමරේ සම්පූර්ණයෙන්ම පිරීලා තියෙන ගෑස්. නමුත් අපි ඒවා දකින්නෙත් නැහැ, දන්නෙත් නැහැ. මේ විද්‍යාඥයාවට පස්සේ තමයි ගෑස් කතාව අපි දැනගත්තේ. ඒ නිසා සාමාන්‍ය මනුස්සයාට මේ පේන්නේ සොලිඩ්, ලික්විඩ් පමණයි. සොලිඩ් කියන්නේ ඝන ද්‍රව්‍ය, ලික්විඩ් කියන්නේ ද්‍රව. එතකොට ඒ දෙක තමයි පඨවි ආපෝ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. පඨවි කියවේ මේ ඝන ද්‍රව්‍ය, ආපෝ කියවේ ද්‍රවය. එතකොට මේ ගෑස් කියන එක බුදුරජාණන් වහන්සේ කතා කරුවේ නැහැ. මොකද සාමාන්‍ය මනුස්සයාට ඒක තේරෙන්නේ නැහැ. ඊළඟට මේ එනර්ජි කියලා කැලක් අද නවීන විද්‍යාවේ කියන මැටර් ඇන් එනර්ජි කියලා. ඒ එනර්ජි කියන එකෙත් තියෙනවා ඉලෙක්ට්‍රිසිටි, මැග්නටිසම්, හීට්, ලයිට්, සවුන්ඩ්, කිමිකල් එනර්ජි ඔය වගේ ඉංග්‍රීසියෙන් කියනවානේ. නමුත් සාමාන්‍ය මනුස්සයාට පේන එනර්ජි එක හීට් එකයි මෝෂන්. මෝෂන් තමයි මෙකැනිකල් එනර්ජි කියලා අපි මේ නවීන විද්‍යාවේ පාවිච්චි කරන්නේ. එතකොට ඒ හීට් කියන එක තමයි තේජෝ කීවේ, මෝෂන් කියන එක තමයි වායෝ කීවේ. එතකොට මැටර්, එනර්ජි කියන දෙක තමයි මේ හතරක් හැටියට පෙන්වන්නේ. පඨවි ආපෝ කීවේ මැටර්, තේජෝ වායෝ කීවේ එනර්ජි. එතකොට අපි රූපය ගැන කතා කරනකොට ඒ ඇහැට පෙනුනට ඒක අපේ ඇහි ඇතුළේ විතර තියෙන නමුත් ඒ එහෙම තිබුණත් අපි හිතාගෙන ඉන්නවා මෙන්න මේ විදිහේ දෙයක් කියලා. ඒ දෙයක් කියන එක විස්තර කිරීමට පඨවි ආපෝ තේජෝ වායෝ කියන අදහස් එතන රියල් මෙතන අපි මේ කතා කරන්නේ අදහස් ගැන. එතකොට ඒ අදහස් කියනවත් හිතේ තියෙනවනේ. එතකොට ඒ ඒ අදහස් අනුව තමයි අපි රූපය ගැන හිතන්නේ. ඒකයි ඒක තේරුම. ඒ රූපේ මැවිලා තියෙන අරවෙන් කීවට හරියට මේ අපි මුද්දක් හරි වලල්ලක් හරි එහෙම මේක රත්තරන් වලින් හැදිලා තියෙනවා කියනවා ඒ කතාවක් නෙමෙයි මේක. දැන් මෙතන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ අදහස් මේව අදහස්. එතකොට ඒ අදහස් එක්කව කරලා තමයි රූපය ගැන අපි හිතන්නේ. මං එකයි ඒක තේරුම්.
එතකොට මේ නායක හඳුරන්නේ මේ යම් කිසි දෙයක් හැටියට අපි ගන්න කිසිවක් නැද්ද?
අන්න ඒක තමයි කාරණේ. යම් කිසි දෙයක් කියන්නේ දෙයක් නැතිකම තමයි මෙතන තියෙන්නේ. ඕකට තමයි ශුන්‍යතා කියන වචනේ පාවිච්චි කරන්නේ. ශුන්‍යයි කියලා ඒකයි. ඒ මහායාන මේ ධර්මයේ උගාක්කෝ ශුන්‍යතා කියන කතාවනේ කියවෙන්නේ. ඒ ශුන්‍යතාව තමයි මේකේ විශේෂක. අපි මේ හිතාගෙන හිටියට මේ මහ දේවල් තියෙනවා කියලා ඒවා ඔක්කොම ශුන්‍යයි. ආන්නේකයි ඒක තේරුම්.
එහේ බොහොම පිං නායක හඳුරා නිරෝගී සම්පත් වේවා.
වෙන ප්‍රශ්න තියනවද? තව පැය භාගයක් තියෙනවා ප්‍රශ්න අහන්න.
අවසරයි මාව ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
ආසවිනාස් මම නැවතත් ප්‍රශ්නයක් අහනවා. මේ ස්වාමිනාස් අපිට
ඔය කතා කරන්නේ කවුද?
මම ජයල් කොරිතුවක් කතා කරන්නේ.
ඉස්සලත් කතා කරනවා නේද?
එහෙම. ස්වාමිනාස් අපිට මෙතෙන්ට ප්‍රශ්නේ අදාළ වෙන්නේ නැද්ද දන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. ඒකනම් මේ අපිට අනුකම්පාවෙන් ස්වාමිනාස් පොඩ්ඩක් අපිට විස්තරයක් කරන්න පුළුවන්ද? දැන් මේකේ සත්‍ය මරණය සහ උපත්ති අතරදී ශක්ති හුමාරුව සිද්ධ වෙන ආකාරය.
මොකද්ද හුමාරුව?
ශක්ති හුමාරුවක් යම් කිසි සිද්ධ වෙනවද සත්‍යයේ මරණයයි ඊළඟ උපත්යයි අතර?
මෙතන ශක්ති කතාව නෙමෙයි.
එහෙමයි.
දැන් අපි මරණ මොහොතේදී අපේ චිත්තේ තියෙන තත්ත්වයයි මෙතන බලපාන්නේ. ඒ චිත්තේ කීවේ අපි කියවනේ මනසයි චිත්තයයි කියලා දෙකක් ගැන. මනස කීවේ අදහස් මැවීම. චිත්තේ කීවේ ආසාවල් තරහවල් බය ශෝක ඕව තමයි චිත්තේ කීවේ. මේක දෙක. එතකොට චිත්තේ තමයි පිරිසුදු වෙන්න තියෙන්නේ අපිරිසුදු වෙන්න තියෙන්නේ. ඒ පිරිසුදු වෙනවා කියන්නේ ඒ චිත්තේ ඇවිස්සීම නැති වෙලා සාන්ත තත්වයකට චිත්තේ නේකයි. ඒ චිත්තේ කියලා දෙයක් නෙමෙයි මේ ශරීරයේ ස්වභාවය. එතකොට මේ චිත්තේ නිතර ඇවිස්සලා තියෙනවනේ. කියන්නේ කෙනෙක් මේ නිතර ජීවත් වෙන්නේ තරහෙන් හරි කරදර ගොඩක් මැද මේ හිත ඇවිස්සලා තියෙනවා නම් ශෝකය වැඩි තියෙනවා නම් බය වැඩි තියෙනවා නම් ඔය වාගේ කැළඹිච්ච හිතක් නම් තියෙන්නේ නිතර. ඒ මිනිසයා මැරෙනකොට ඒ මරණ අවස්ථාවේදී පිට වෙනවා මෙයාගේ ඇතුලේ ඒ තිබුණු මේ කැළඹීම් යන්නේ මේ දැන් ඔය රේඩියෝ ටෙලිවිෂන් ගමන් කරන ක්‍රමය දන්නවනේ. ඒකට කියනවා ඉංග්‍රීසියෙන් කියනවා එනර්ජි කියලා, සිංහලෙන් කියනවා ශක්තිය කියලා. නමුත් ඒවා එහෙම කීවට යම්කිසි දෙයක් නෙමෙයි, ඒක තරංග මාර්ගයෙන් තමයි යන්නේ. ඒ තරංගවල කියනවා කම්පන වේගය කියලා. ඒ කම්පන වේගය එක එක තරංගවල වෙනස්. දැන් මෙතන මේ හිත කැළඹීම් ඇතුව මැරුණොත් යම්කිසි කෙනෙක් ඒ යන තරංග වල කම්පන වේගය වැඩි. දැන් බොහොම භාවනා කරලා හිත සාන්ත තත්වයකට තියාගෙන මැරුණොත් එයාගේ කම්පන වේගය අඩුයි. එතකොට කම්පන වේගය අඩු අය හොඳ තැන්වල ගිහින් උපදිනවා, කම්පන වේගය වැඩි අය නරක තැන්වල ගිහින් උපදිනවා. ඒක හරියට මේ රේඩියෝ හරි ටෙලිවිෂන් හරි ටියුන් කරලා කියනවා. ටියුන් කරනවා කියන්නේ ඒ බාර ගන්න කම්පන වේගය මොකද්ද කියන එකයි. ඒ ටියුනින් කියන්නේ. එතකොට චැනල් මාරු කරනවා කියන්නේ එතන අර ඒ ටියුන් කරනවා මේ වෙනස් කොට. ඒ කියන්නේ කම්පන වේගය බාර ගන්න කම්පන වේගය කොයි විදිහේ කම්පන වේගයක්ද බාර ගන්න. අන්න ඒ වාගේ මෙතන මේ හොඳ තැන්වල මේ ටියුන් කරලා තියෙනවා රේඩියෝ වාගේ, නරක තැන්වල ටියුන් කරලා තියෙනවා රේඩියෝ. මේවට ගිහින් මේ පිළිගැනීම මේ වෙන්නේ මේ යන කම්පන වේගය අනුව. ආන් ඒ විදිහටයි පුනරුත්පත්ති ඇති වෙන්නේ කියලා අපි තේරුම් ගන්න. මෙතන මේ යන දෙයක් නෙමෙයි දැන් මේ තරංගයක් කියන එක යන දෙයක් නෙමෙයි. අන්න ඒකත් තේරුම් ගන්න ඕනේ. මේ කැළඹීමක් විතරයි මෙතන තියෙන්නේ, කිසිම දෙයක් යන්නේ නැහැ. ඒ කැළඹීමෙන් තමයි මේ මෙතන මේ සිද්ධියක් වෙන්නේ. දැන් අද මේ විද්‍යාව බොහොම දියුණු වෙලා තියෙන නිසා දැන් අපිට පුළුවන් කාර් එකක යනකොට කාර් එකේ බොත්තමක් ඔබවපුවාම අතන ගැරේජ් එක ඇරෙනවා. බලන්න ඒක පුදුම දෙයක් නේ. දැන් ඉතින් හැමදාම මේක වෙනවා දැකපුවාම ඒක පුදුමයක් නෙමෙයි. ඉතින් ඒ වාගේ තමයි මේ පුනරුත්පත්තිය කියන එකත්. මෙතන මේ යම්කිසි සිද්ධියක් වෙනකොට අතන සිද්ධියක් වෙනවා. ඒ අතන සිද්ධිය වෙන්නේ මෙතනින් මොකක් හරි දෙයක් දුවනවා නෙමෙයි එතෙන්ද. නමුත් අර තරංගේ මාර්ගයෙන් තමයි මේක වෙන්නේ. අන්න ඒක අපි තේරුම් ගත්තොත් තමයි මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ පුනරුත්පත්තිය කියන්නේ මොකද්ද කියලා. ආත්මයක් යනවා නෙමෙයි. විඥානයක් කියලා එකක් මේ පාවෙලා යන එකක් නෙමෙයි. කර්මයක් මේ පොදියක් හැටියට බැඳගෙන මෙහාට යනවා නෙමෙයි. අන්න ඒකයි.
එතකොට ස්වාමීන් වහන්සේ, එතකොට ඒ ආකාරයෙන්ද අපි මේ කර්මය අපිට ඵල දෙනවා කියන එක පෙර භවයේ හරි ඊට කලින් කරපු වලදී මේ චිත්ත වේග විශ්වයට ගිහිල්ලා අහපව් එක රිසීව් වෙනවද අපිට?
නෑ නෑ නෑ, එහෙම ගන්න නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ මේ කම්පන වේගයේ අනුවම තමයි අතන ගිහින් ඉතින් යමක් ඇති වෙන්නේ. ඊට වැඩිය දෙයක් නෑ මෙතන. දැන් මේ අපි ඇහුවොත් දැන් ටෙලිවිෂන් එකට දැන් මෙහෙන් මම කතා කරනකොට මෙතන කැමරාවකින් ඒ පින්තූරය ගන්නවා. ඒ පින්තූරය ගත්තට මේ දැන් වෙන තැනක ටෙලිවිෂන් එකට මගේ රූපේ පේනවා, මගේ කතාවත් ඇහෙනවා. එතකොට මේ ඇහුවොත් කොහොමද ඒ රූපේ ගියේ අතෙන්ද? කොහොමද තේරුම් කරන්නේ ඒ රූපේ පාවිලා ගියාද කියලා ඇහුවොත් කෙනෙක්? ඒ සද්දේ පාවිලා ගියාද කොහොමද වුනේ? කොහොමද ඒක තේරුම් කරන්නේ? අන්න ඒ වාගේ එකක් තමයි මේ පුනරුත්පත්තිය කියන්නේ. ඒ කර්මය යන්නේත් ওই ක්‍රමයට තමයි.
එතකොට සාමිනාස දැන් දැන් ඇත්තටම දැන් රූපවාහිනී එක නම් අපි ට්‍රාන්ස්මිට් කරනවනේ සිග්නල් එක තැනකින් ට්‍රාන්ස්මිට් කරනවා
ඒක ට්‍රාන්ස්මිට් කියන්නේ මොකද්ද වචනයක් නෙවෙයි ජීවේ එතකොට ඒ වගේම මේ මේකටත් අපිට කියන්න පුළුවන් ට්‍රාන්ස්මිට් කරනවා කියලා ඒ ජීවිත ඕකම තමයි
එතකොට කර්මයක් මිනිස්සුන්ට පරිසම් දෙනවා කියන්නේ මිනිස්සයා රිසීවරයක් වගේ ක්‍රියා කරනවද?
රිසීවර් වගේ තමයි මේක වැඩ කරන්නේ. ඒකට කියන්න පුළුවන් ට්‍රාන්ස්මිටින් කර්ම කියලා.
එතකොට ප්‍රීවියස් ඒවා රිසීවරයට ඉෆෙක්ට් වෙනවා.
නැහ් ප්‍රීවියස් ඒව කියන්නේ මොකද්ද ප්‍රීවියස් කියන්නේ අන්නේ ඒ අපි ඉස්සෙල්ල මේව හොඳට පැහැදිලි කරලා තේරුම් ගන්න ඕනේ මොකද්ද ප්‍රීවියස් කියන එකේ තේරුම දැන් අපි මේ දැන් අපි මෙහෙම කියනවා අපි එලාම් ක්ලොක් එකක් තියෙනවා ඒකේ අපි කියනවා දැන් අහවල් වෙලාවට මේක මේ ශබ්ද වෙන්න ඕන මට ඇහැරෙන්න කියලා මේකේ දාලා මේ කරන අරක වෙලාවට හැරෙනවා. එතන අර සද්දේ මේ අපි මෙහෙම දැම්මේ ප්‍රීවියස් තාලෙනේ. ඊට පස්සේ සද්දේ ආවේ පව කාලෙක. එතකොට ඒකත් ඔය වාගේ වැඩක්. අර ඉස්සරලා යමක් කරලා ඒකේ ප්‍රතිඵලයක් හැටියට පස්සේ එනවා. නමුත් එතන කරපු දේ නිකන් පාවෙලා අනිත් පැත්තට ගියා නෙමෙයි එතන වෙලා තියෙන්නේ යම් කිසි හේතුවක් නිසා යම් කිසි දෙයක් වෙනවා දැන් මේ කොම්පියුටර්
ඈ එහෙම පැහැදිලි වංශද නිකාස් ලැබේවා
ස්වාමීන් වහන්ස මම ගීතානි නැවත ඇහෙනවද වහන්සේට?
ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්ස දැන් ඇත්තටම මේ දැන් ඔබ වහන්සේ කියපු විදිහට කෙනෙක් ඒ සම්මයා දෘෂ්ටි ඇති කරගෙන ඊට පස්සේ මේ සීල සම්මා වාචාය විදිහට එදිනදා ජීවිතයේදී පවත්වාගෙන භාවනාවෙන් හතරවෙනි ධානයට ඔබ වහන්සේ කියන විදිහට හතරවෙනි ධානයට පැමුණොත් ඊට පස්සේ ඒ ඇතුළටම සවන් දීගෙන සිටීමෙන් ඒ කියන්නේ නිවනට අවශ්‍ය මාර්ගයට නිවනට යොමු වෙනවා නේද? ඒ කියන්නේ කමඨහන තව වැඩි කමඨහන් කියන ඒවා නැවත ගන්න ඕනද ස්වාමීන් වහන්ස?
ඔය කමඨහන් දෙනවා කියලා වෙනම මේ චරිතය අනුව කියන්නේ ඒ මිනිස්සෙකුගේ දියුණුව කොච්චර තියනවද කියන එකයි මේ චරිතය අනුව කමඨහන් දෙනවා කියන්නේ. දැන් අපි කියමු මේ ඉස්කෝලේ ළමයේ ඉගෙන ගන්න ළමයේ ඒ ළමයා ඉන්නේ මේ පහේ පන්තියේ කියලා. එතකොට පහේ පන්තියේ ළමයට යම් කිසි ප්‍රමාණයකට තේරෙනවනේ යමක් කියපුවාම. එතන තව ළමයෙක් ඉන්නවා අටේ පන්තියේ ළමෙක් කියලා. එතකොට අර අටේ පන්තියේ ළමයට කියන ක්‍රමයටමද පහේ පන්තියේ ළමයට අපි තේරුම් කරනකොට තේරුම් කරන්නේ වෙනස්නේ. අන්නේ ඒ වාගේ වැඩක් මේ කමටහන් දෙනවා කියන එක. එක එක මිනිස්යාගේ දියුණු තත්ත්වය වෙනස්. එතකොට එයාගේ දියුණු තත්ත්වයේ අනුව තමයි එයාගේ කමටහන් දෙන්නේ. ඒ කියන්නේ මේ කරුණු පැහැදිලි කරන්න දෙන්නේ. භාවනා කරන්න දෙන්නත් ඒක. ඒ වාගේ මේ බුදුරජාණන් වහන්සේට අනුන්ගේ හිත කියවන්න පුළුවන්. දැන් අපි කියනවා මේ දැන් ලෙඩසෝ කිරීමකට වුණත් දැන් රහතන් වහන්සේලාට ලෙඩක් හැදුනහම බුදුරජාණන් වහන්සේ නිතරම මේ තේරුම් කරන්නේ මේ මොකද්ද මොන සූත්‍රයේද දෙන්නේ මේ රහතන් වහන්සේලාට
ගිරිමානන්ද සූත්‍රද?
නෑ නෑ, බොජ්ජංග. බොජ්ජංග සූත්‍ර. ඒ බොජ්ජංග කියන්නේ ඒ බොජ්ජංග මේ ගමන් කිරීමෙන් රහතුනේ. ඒ බොජ්ජංග ගම කියන්නේ සති, ධම්ම විචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ හතනේ. දැන් ඒකනේ මම මේ විස්තර කෙරුවේ. එතකොට බොජ්ජංග සූත්‍රයේ මේ රහතන් වහන්සේට කියනකොට ඔන්න ඒක මතක් වෙනවා. රහතන් වහන්සේ කරපු භාවනාවනේ මේ මතක් කරලා දුන්නේ. ඒක මතක් වෙනකොට අර ලෙඩේසෝ වෙනවා. දැන් අර ගිරිමානන්ද සූත්‍රයේ තමයි ඔය මේ ඒ ගිරිමානන්ද හාමුදුරුවන්ගේ භාවනා කරපු දේවල් තමයි මතක් කරලා දුන්නේ. දැන් අර මේ අර සිතානෝ මේ අසනීපයක් වුණානේ මේ ජේතවනාරාමේ හදලා දුන්න සිතානෝ, අනාථපිණ්ඩික සිතානෝ. අනාථපිණ්ඩික සිතානෝ කියන්නේ සෝවාන් වෙච්ච පුද්ගලෙක්. ඒ අනාථපිණ්ඩික සිතානන්ද සරියුත් හාමුදුරුවෝ ගිහින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගැන කතා කරනකොට එයාගේ ලෙඩ සුව වුණා. මොකද එයා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගිය පුද්ගලයෙක් නේ, සෝවාන් පුද්ගලයා. ඒක මතක් කරනකොට තමයි එයාගේ ලෙඩේ සුව. ඒ කියන්නේ අර හිත පිරිසුදු කිරීමක් මේ කරන්නේ. අර මතක් කරපු තමන් භාවනා කරමින් හිටපු ඒ භාවනාව මතක් කරලා දුන්නාම තමයි ඒ මනුස්සයාගේ හිත පිරිසුදු වෙනවා. ඒ හිත පිරිසුදු වුණාම ලෙඩේ සුව වෙනවා. දැන් ඉතින් ඔය මේ හැම එකනටම බොජ්ජංග සූත්‍රය ඇගින් කීවා කියලා එයාගේ ලෙඩ සුව වෙන්නේ නැහැ. එයාගේ ලෙඩ සුව වෙනවා නම් අර එයාගේ ශ්‍රද්ධාවක් විතරයි ඒකෙන්. එයා යම් කිසි ශ්‍රද්ධාවකින් අහගෙන ඉන්නවා නම් ඒ ශ්‍රද්ධාව අනුව තමයි ලෙඩ සුව වෙන්නේ. දැන් ඔය මේ පල්ලි වලත් ලෙඩ සුව කරනවා කියලා ගත්තරන්නේ. ඒ දෙයියෝ ගැන විශ්වාසයක් තියෙනවා නම් මේ දෙයියෝ ඇවදින් මගේ ලෙඩේ සුව කරනවා දැන් කියලා ඒක තද විශ්වාසයක් තියෙනවා නම් ඒ විශ්වාසයේ උඩ තමයි ලෙඩ සුව වීම තියෙන්නේ. අන්න ඒ වගේ මේ මේ අපි තේරුම් ගන්න ඕන මේ හිත කියන එක වැඩ කරන්නේ ඒ ක්‍රමයට. ඒ හිත හොඳ පිරිසුදු කරන්න පුළුවන් නම් යම් කිසි කෙනෙකුට ඒ පුද්ගලයාගේ ගිහින් කතා කිරීමෙන් හරි මොනවාගේ ඒ ශ්‍රද්ධාව උපදිලා හිත සුද්ධ කරනකොට ලෙඩ සුව වෙනවා. අන්න ඒ විදිහට ඒව තේරුම් ගන්න ඕන.
එහෙමයි ස්වාමීන් වහන්සේ, වාසිට ගොඩක් පින්. එහෙමයි ස්වාමීන් වහන්සේ, ගොඩක් පින්. ඒ වගේම මම දැනගන්න කැමතියි ඔබ වහන්සේ මෙඩිටේෂන් රිට්‍රීට්ස් කරනවද, පවත්වනවද?
ඔව් ඔව් මම මෙඩිටේෂන් රිට්‍රීට්ස් පවත්වනවා. මේ
ඒක සහභාගි වෙනවා නම් කොහොමද විස්තර අපි දැනගන්නේ?
නැන් දැන් ඔයගොල්ලෝ ඉන්නේ ඔස්ට්‍රේලියාවේ නේද?
ඔව් ස්වාමීනාසේ, උනාට තියෙන
අපිට මම ඔස්ට්‍රේලියාවට ආපු වෙලාවක එහෙම මෙඩිටේෂන් රිට්‍රීට් එකක් කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කට්ටියක් ඉන්නවා නම් ඒ මෙඩිටේෂන් ඉගෙන ගන්න, ඒ කට්ටිය එක්කහ වෙලා මට ආරාධනා කරපුවාම මට එන්න පුළුවන්.
ඒ කියන්නේ කී දෙනෙක් වගේ ඔබ වහන්සේගේ මේ ට්‍රීට් වලට සාමාන්‍ය සංඛ්‍යාවක්
නෝ? මාන්නෙන් මම නම් ඉතින් මහ විශාල පිරිසවල් අරගෙන කරන්නේ මේ දැනේ හැටියට. දැන් විශාල ශාලාවක් තියෙනවා. ඒ ශාලාවට ඉඳ ප්‍රමාණය අනුව තමයි මේක කරන්න පුළුවන්. දැන් 20 දෙනෙක් විතර තමයි සාමාන්‍යයෙන් මම රිට්‍රීට් එකක කරන්නේ. ඉතින් එතන ඉච්චර විශාල ශාලාවක් නෙමෙයි, මනක් 50 දෙනෙකුට ඉන්න පුළුවන් ශාලාවක් නะ. එතන ඉඳගෙන ඉඳීමක් නෙමෙයි මගේ භාවනා කරන්නේ. ඇවිදීමක් තියෙන්න ඕනේ. ඇවිදින්න ඉඩ තියෙන්න ඕනේ. මේ කියන්නේ ශාලාවේ එක එක කොනේ ඉඳලා අනිත් කොනට ඇවිදින්න හදා ගන්න පුළුවන් නම් එතකොට ඒ ඇවිදින්මින් භාවනා කරන්න පුළුවන්. ඉඳගෙනම භාවනා කිරීම කියන එක ඒක නෙමෙයි මං කරන්නේ. මුගක් දෙනෙක් භාවනා කරනවා කියන්නේ ඉඳගෙන ඉඳීම. ඒ ඉඳගෙන ඉඳීමක් නෑ භාවනාව කියන්නේ. චිත්තං චරං නිසින්නෝවා සයනෝවා යාවතස්ස විගද මිද්දෝ කියලා තියෙනවානේ. කියන්නේ හිතගෙනත් පුළුවන් ඉඳගෙනත් පුළුවන් ඇවිදමිනුත් පුළුවන් ආන්ති වෙලත් පුළුවන්. නමුත් ආන්ති වුණාම නිින්ද යන්න පුළුවන් නිසා අපි ආන්ති වෙලා කරන්නේ නැහැ. ඉඳගෙන ඉඳීමත් හිතග මේ ඇවිදීමත් ඒක තමයි විශේෂයෙන්ම භාවනාවට පාවිච්චි කරන්නේ. එතකොට මේ භාවනා කරන තැන ඉඩකඩ තියෙන්න ඕනේ ඇවිදින්න විශේෂයෙන්. මම පටන් ගන්නකොටම කරන්නේ ඇවිදීම. මොකද හුඟක් දෙනෙක් හිතාගන්නේ භාවනා කරනවා කියන්නේ ඉඳගෙන ඉඳීමක්. ඒක වැරදි. අපේ ශරීරයෙන් කරන එක නෙවෙයි භාවනාව කියන එක හිතෙන් කරන එක. ඒ හිත පිරිසුදු කිරීමයි ඕන කරන්නේ. කොයි වැඩක් කරමින් වුණත් හිත පිරිසුදුවෙන් තියාගන්න පුළුවන් නම් ඒක භාවනාව. ඉස්සල්ලාම අපි කරන්නේ හිත පිරිසුදු කිරීම. ඉතින් ඒ විදිහට අපිට තනක් පිළිවෙල කරලා පිරිසක් පිළිවෙල කරලා ආරාධනා කෙරුවොත් එන්න පුළුවන්. එතකොට මේ භාවනා මේ රිට්‍රීට් එකක් කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක දවස් කීයකට ලෑස්ති වෙලා ඉන්නවද කියන එකත් බලන්න. අඩු ගානේ දවස්
ඔව් දවස් සාමාන්‍යයෙන් ඔබ වහන්සේ දවස් සාමාන්‍යයෙන් අවම වශයෙන් කීයක්වත්
නෑ ඉතින් සාමාන්‍යයෙන් දවස් 7ක්වත් තිබුණත් හොඳයි. නමුත් දවස් 7නොත් මේ සම්පූර්ණම භාවනා ඔක්කොම ඉගෙන ගන්නත් අමාරුයි. නමුත් අඩු ගානේ 7ක්වත් තියෙන්න ඕන එකකින් ධර්මකවත් ප්‍රයෝජනයක් ලබන්න. දවස් 10ක් තියෙනවා නම් ඊට වැඩි හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට ගොඩක් පින්. අපි එතකොට එහෙම වුණත් බලමු අපේ යාළු මිත්‍රයෝගල ඇස්ති කරගෙන එහෙම වුණත් ඔබ වහන්සේට අපි අමතන්න.
ඔව්. මේ ඊමේල් එකෙන්ම පුළුවන් දන්නන්න.
එහෙමයි මෙහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
අපේ නායක හඳුරන්නේ තෙරුවන් සරණයි. මේ සරණපාල කතා කරන්නේ ටොරොන්ටෝ වල ඉන්න. මේ මෙතන මේ හොඳ සාකච්ඡාවක් ගියා. මට මම එන්නත් ටිකක් පරක්කු වුණා. අපි මේ 5-6 දෙනෙක් මෙතන ඉන්නවා මේ හාඳුගොල්ලෝ ගිහි භවතනොත්. ඉතාර මම කිව්වා ධානය ගැන හොඳ විස්තරයක් කරයි කියලා.
ඔව්.
මේ ඇලෝයි මැතිසඳුන් කියනවා මේ ධානාංග පහගෙන කෙටියෙන් විස්තර කරන්න පුළුවන් දෙ කියලා. මොකද දැන් තව විනාඩි 8ක් තියෙනවා.
ධානාංග මොනවා ගැන?
ධානාංග පහ අර විතක්ක විචාර පීති සුඛ ඒකග්ගත.
ධානාංග පහ. විතක්ක විචාර ඇත්ත වශයෙන් මේ පංච නීවරණ හිතෙන් අහක් වෙන්න ඕනේ. දැන් අපි භාවනා කරනකොට කරන්නේ මේ නරක හිතවිලි හිතෙන් අහක් කරලා හොඳ හිතවිලි වගා කිරීම. අන්න ඒකයි මම ඒකට කියන්නේ selective thinking කියලා. ඒ thinking කියන thoughts select කරන හැම එන හිතට එන හිතවිල්ල මේ විදිහට පවත්වන්නේ නැහැ. නරක හිතවිල්ලක් නම් ඒක හැමමම නවත්තලා හොඳ හිතවිල්ලක් හිතට ගන්නවා. ඒ විදිහේ selective thinking කියන එක තමයි අපි පාවිච්චි කරන්නේ පටන් ගැනීමේදීම. අර ද්වේදා විතක්ක සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් තියෙනවා. ඒකේ තියෙන පිළිවෙල තමයි ඒක කියවනකොට තේරෙනවා මොකද්ද මේ කරන්න තියෙන්නේ. ඒ ද්වේදා විතක්ක සූත්‍රයේ ගාවම තියෙනවා විතක්ක සංඨාන සූත්‍රය කියලා. ඒ විතක්ක සංඨාන සූත්‍රයේ තියෙන්නේ ඒ කාරණේමයි. නමුත් ඒක විස්තර ඇතුව තියෙනවා කොහොමද නරක හිතවිලි හිතෙන් අහක් කරලා හොඳ හිතවිලි ඇති කරගන්න ක්‍රම පහක් කියලා තියෙනවා. ඉතින් ඒ සූත්‍ර දෙක තමයි පටන් ගන්නට විශේෂයෙන්ම ඕන කරන්නේ. ඒ තීර්ථ කීවල තේරුම් ගන්න. එතකොට එහෙම කරනකොට එන්නේ හිතවිලි කියන එකට තමයි විතක්ක විචාර කියන්නේ. ඒ හිතවිල්ලක් කියන්නේ ප්‍රශ්නෙකුයි උත්තරේකුයි. ඒ ප්‍රශ්න ඇහිීමත් උත්තරයක් දීමත් තමයි හිතවිල්ල කියන්නේ. එතකොට ඒ හිතවිල්ලක් එහෙම කරනකොට නරක විතක්ක අහක් කරලා හොඳ විතර්ක ඇති කිරීම. ඒකයි ද්වේදා විතක්ක සූත්‍ර කියන්නේ. විතක්ක කියන්නේ හිතවිල්ල. එතකොට ඒ නරක හිතවිලි සම්පූර්ණයෙන්ම අහක් කරලා හොඳ හිතවිලි පවත්වා ගත්තාම තමයි ඒ හොඳ හිතවිලි වලටයි මෙතන විතක්ක විචාර කියලා කියන්නේ ධානාංග ගැන කතා කරන්නේ. ඒ හොඳ හිතවිලි තියෙනකොට හිත පිරිසිදු වෙනවා. ඒ හිත පිරිසිදු වීම කියන්නේ ඔය ආසාවල් තරහවල් බයවල් ශෝකවල් කියන ඒවා නැතු වෙනවා. නැතු වෙනකොට හොඳ calm tranquil කියන වචන දෙකෙන් කියන ඒ හිතේ නිශ්චලතාවයට පැමිණෙනවා. ඒ නිශ්චලතාවයට පැමිණෙනකොට ඒ හිතේ පිරිසුදුකම නිසා හිතේ සතුටක් ඇති වෙනවා. ඒ මනසේ සතුට ඇති වෙනවා. ඒ මනසේ සතුට තමයි ප්‍රීති කියලා කියන්නේ. ඒ මනසේ සතුට ඇති වෙනකොටම ශරීරයේ මාංශ පේශී තද වෙච්චේවා බුරුල් වෙනවා. ඒ බුරුල් වෙනවා එක ඉංග්‍රීසියෙන් කියනවා රිලැක්ස් කියලා. ඒ මස්කියුලර් රිලැක්සේෂන්. ඒ රිලැක්ස් වීම තමයි සුඛ කියන්නේ. ඒකෙන් සුඛය ඇති වෙන්නේ කියන්නේ රිලැක්ස් වුණාම හොඳ සනීපයක් දැනෙනවා ශරීරෙට. ඒ දැනෙන සනීපේ තමයි සුඛ කිවි. ඒක හරියට නාපුහාම ඇඟට හොඳ සනීපයක් දැනෙන්නේ ඒ වගේ සනීපයක් දැනෙනවා මේ මාංශපේශී බුරුල් වුණා රිලැක්සේෂන්. ඒකනේ අද මේ ඔය ස්ට්‍රෙස් මැනේජ්මන්ට් කරන අයත් කරන්නේ රිලැක්ස් කරන්න පුදු වෙමන. විශේෂයෙන්ම යෝග ව්‍යායාම කිරීමෙන් ශරීරය රිලැක්ස් කරන්නත් පුළුවන්. ඒ වගේම හිතේ සතුටකුත් ඇති වෙනවා ඒ යෝග රිලැක්ස් වෙනකොට. ඒ දෙක එකට වෙන්නේ. ඒකයි කිව්වේ පීති මනස කායම් පස්සම්බති කියලා. ඒ පස්සද්ද කායෝ සුඛං වේදියති. ඒ කියන්නේ මනස ප්‍රීතිය ඇති වෙනකොට ශරීරේ බුරුල් වෙනවා. ශරීරේ බුරුල් වෙනකොට ශරීරයට හොඳ සනීපයක් දැනෙනවා. ඒකයි සුඛං වේදියති. එතකොට සුඛිනෝ චිත්තං සමාධියති කියනවා. ඒ කියන්නේ සමාධි කියන්නේ හිතේ නිශ්චල භාවය. ඒ කිව්වේ එතන ඒකාග්‍රතාව කියන එක තමයි. එතන ඒකාග්‍රතාව කියන එකම තමයි සමාධිය කියන්නේ. දැන් බුදුරජාන් වහන්සේගෙන් අහුවා කෙනෙක් මේ සමාධිය කියන්නේ මොකක්ද කියලා. එතකොට කිව්වා චිත්ත ඒකාග්‍රතාව සමාධි. එතකොට ඒකාග්‍රතාව කිව්වේ මං කිව්වේ මේ එක අරමුණක හිත පිහිටවනවා කියන එක නෙමෙයි. හිතේ නිශ්චලතාවය. ඒක හරියට වහනක දැල්ල උලං ගහනකොට එහාට මෙහාට හෙලවෙනවනේ. එතකොට එකඟක් නෙවෙයි ඉතින් කීප අඟක්. ඒ වාගේ හිත නිශ්චල වෙනකොට උලං වදින්නේ නැතුව තියෙනකොට එකම අඟකින් මේ තියෙන්නේ. ඒක තමයි ඒකාග්‍රතාවය. ඒ හිතේ ඒකාග්‍රතාවය කියන්නේ නිශ්චලතාවය. ඒ නිශ්චලතාවය මේවා තමයි ධානාංග. විතක්ක විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව. ඕක තමයි ධානාංග පහ.
නායක හඳුන බොහොම ඉහළයි. මට හරිම සතුටුයි මේ ගැන අපි තවදුරටත් සාකච්ඡා කරමු. එතෙන් නායක හඳුන්ට දීර්ඝාෂ ලැබේවා, චතුරාර්ය සත්‍ය අවබෝධය තුළින් නිර්වාණ අවබෝධය ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
දැන් අවසානයේට ඇවිදින් තියෙන්නේ. ඒ නිසා අපි මෙතන ආගෙන ඉන්න අයටත් ඒ සියලු සත්වයින්ටත් මේ අද ඇතිවෙච්ච කුසල් චේතනා වල බලයෙන් සියලු සංසාර දුකින් මිදී අමාමහා නිවන්සුව ලැබේවා ප්‍රාර්ථනා කරනවා. මම සෙත් කාතා කියලා ප්‍රාර්ථනා කරනවා. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදාතු භවන්තු කේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදාතුත්ති භවන්තුති.